Sado, sado, sado. දැයි කවුරුත් තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබා ගන්න. ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් සෙවණේ කරන්නටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් ලෝකේ පවතින ඉතාමත්ම කලාතුරකින්. ඒ ධර්මය දේශනා කරන අය ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ ධර්මය සවන්ී කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකේ පරම දුර්ලභ කාරණ අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේට පහළ වෙලා උන්වහන්සේගේ ධර්මය මේ මිහිපිට පවතින අවස්ථාවක අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා කල්‍යාණ මිත්‍රසතුලින් ඒ ධර්මය අපි සවන්ී කරලා යම් ප්‍රමාණයකට හෝ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ ලැබූ මේ පරම දුර්ලභ අවස්ථාව, මේ ප්‍රතිලාභය, මේ වටිනා කාලය අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට බෑ. හේතුව තමයි ජීවිතය කියන්නේ ඉතාමත්ම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තන අග තියෙන පිනිබිඳක් වගේ මේ ජීවිතය. තන අග තියෙන පිනිබිඳ කොයි මොහොතේද බිමිත පතිත වෙන්නේ කියලා කියන්නට බෑ. ඒ වගේ තමයි ජීවිතයත්. කොයි මොහොතේ අපි ජීවිතය මරණයට පත්වේද කියලා කියන්න බෑ. ඒ වගේ මේ ජීවිතයේ කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ, කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම අවස්ථාවක් මොහොතක් නැ නතර වෙන. අපේ ජීවිතයත් එහෙමයි. මේ උපම් මොහොතේ ඉඳලා ජීවිතය වේගයෙන් මරණය කරා ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් නැ නතර වෙන. ඒ වගේම ජීවිතයේ වදකයට මරණයට නියමුණු ගවයෙක් වගේ, ගවයෙක් වදගස්ථානයට රැගෙන යනකොට ඔහු තියෙන හැම පියවරකම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් මේ ගෙවන හැම රාත්‍රියක් පාසාම, ගෙවන හැම දවසක් පාසාම, ගෙවන හැම පැයක් විනාඩියක් තප්පරයක් පාසාම අපි කමක් කමෙන් පියමන්න ගන්නේ මරණයටයි. ජීවිතය කියන්නේ දිය ඇඳිරක් වගේ. දිය ඇඳිර වහාම කෙනවා මැකුණු ඉරය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතය කියන්නේත් එහෙමයි. යම් මොහොතක මේ ජීවිතේ මරණයෙන් මැකී යනවා. මැකුණු ජීවිතේ මරණයෙන් මැකුණු ජීවිතේ අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතය කිසිම හයියක් හත්තියක් නැති වේගේ මරණේ කරා ගලාගෙන යන, පරණේ කරා පියමන්නගෙන මරණයෙන් මැකියන ජීවිතයක්. මරණය අපිට නොයේ හේතු මුල් කරගෙන අපිට සිද්ධ වෙන්නට පුළුවන්. කන බොන ආහාර පාන වසවිස වුණොත් මැරෙන්න පුළුවන්. යන්නේනකොට පය හැපිලා ලිස්සලා වැටෙනා මැරෙන්නට පුළුවන්. සතෙක් සර්පය දෂ්ට කරලා මැරෙන්න පුළුවන්. වාත පිතතෙම තුන් දොස් කිපිලා මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වෙලා මැරෙන්න පුළුවන්. පරිහරණය කරන නොයෙක් දේ මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන්. බාහිර නොයෙක් උපද්‍රව මුල් කරගෙන මරණයට පත්වෙන්නට පුළුවන්. එනිසා ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. මරණය අපිට ඒකාන්තයෙන්ම උරුම වෙන දෙයක්. එනිසා අපි ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාල පාරාසය වෙන්න පුළුවන්. ඒ වගේම අවසාන දින කීපේ වෙන්න පුළුවන්. අවසාන දවස වෙන්නටත් පුළුවන්. ලෞතුරා බුදුරජාන් වහන්සේ නමක්ගේ ධර්මය අපිට සම්මුඛ වුණේ ඉතාම කලාතුරකින්. මේ අවස්ථාවේ උන්වහන්සේගේ දහම් පදයක් ශ්‍රවණය කරන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා බාහිර කිසි දෙයකට අපේ මනස යොමු කරන්නේ නැතුව මේ ධර්මයේ එක දහම් පදයක් හරි ශ්‍රවණය කරනවා කියලා මුළු දේශවම් මේ දේශනෙට යොමු කරලා එක දහම් පදයක් හරි අවබෝධ කරගන්නවා කියන ඒ අදිෂ්ඨානයේ සිටේ පිහිටුවාගෙන අපි කවුරුත් බුදුරජාන් වහන්සේගේ යනු ශාසනාවන් ශ්‍රවණය කරන්ට සාදුකාරයක් පවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඡන්ද මූලක ආවසු සබ්බේ ධම්මා මනසිකාර සම්භවා සබ්බේ ධම්මා පස්ස සමුදයා සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා සබ්බේ ධම්මා සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා සතහාදිපතේයා සබ්බේ ධම්මා පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා විමුක්ති සාරා සබ්බේ ධම්මාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වටිනා ධම් පදයක් මේ සවස්යාමේ අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි මාතෘකාවසෙන් දේශනා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ අටක නිපාතයට අයිති කිම් මූලක සූත්‍රය. කිං කියන්නේ පාලියෙන් කුමක්ද කියන එකයි, මූලක කියන්නේ මුල මොකද්ද කියන එක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක විසුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. සචේ භික්කවේ අඤ්ඤචිත්තියා පරිභාජකා ඒවම් පුච්චේයුම්. මහණෙනි, සමහර වෙලාවට අන්‍යාගමික පරිභාජකයන් ඔබලාගෙන් අහන්නට පුළුවන් මේ විදිහට කිම් මූලකා ආවුසු සබ්බේ ධම්මා. ආයස්මතුරුනි, මේ හැම ධර්මයකම මුල මොකද්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේම කින් සම්භවා සබ්බේ ධම්මා, හැම ධර්මතාවයක්ම පවතින්නේ මොකෙන්ද කියලා. ඒ වගේම කින් සමුදයා සම්මේ ධම්ම, හැම ධර්මතාවයක්ම හටගන්නේ මොකෙන්ද කියලා. ඒ වගේම කින් සමෝ සරණා සබ්බේ ධම්මා, හැම ධර්මතාවයක්ම දැනෙන තේරෙන තැන මොකද්ද කියලා. කින් ප්‍රමුඛා සබ්බේ ධම්මා, හැම ධර්මතාවයකටම ප්‍රමුඛත්වයේ දෙන්නේ මොකද්ද. ඒ වගේම කිමාධිපතේයා සබ්බේ ධම්මා, හැම ධර්මයකටම අධිපතිත්වය දරන්නේ කුමක්ද. ඒ වගේම කිං උත්තරා සබ්බේ ධම්මා, හැම ධර්මයකටම උතුම් දේ මොකද්ද. ඊළඟට කිං සාරා සබ්බේ ධම්මා, හැම ධර්මතාවයකම තියෙන හරය මොකද්ද කියලා මේ විදිහට ඔබලාගෙන් අහන්නට පුළුවන්. ඒවම් පුට්ටේ තුම්මෙහි භික්කවේ තේසං අඤ්ඤතිත්‍යා නම් පරිභාජකා නම්. මේ විදියට ඔබලාගෙන් ඒ අන්‍යාගමික අය ඇහුවොත් මොකද්ද දෙන උත්තරය කියලා බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් භික්ෂුන් වහන්සේලාගෙන් අසා සිටියා. ඒ වෙලාවේ එතන ඉන්න ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, භගව මූලකානෝ භන්තේ ධම්මා, ස්වාමීනි මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි පවතින්නේ. භවගව නෙත්තිකා මේ ධර්මේ නායකයා භාග්‍යතුන් වහන්සේ. භගව පටිසරණා මේ ධර්මය හැම මොහොතම බුදුරජාන් වහන්සේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙන පවතින්නේ. සාදු මේ භන්තේ භගවා, එනිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෝකේ උත්තර සපයනවා නම් ඉතාමත්ම හොඳයි. සාදු කියලා කියන්නේ හොඳයි කියන එක. භගවතෝ සුත්වා බිකූ ධාරේ සන්තිතුට භාග්‍යතුන් වහන්සේගෙන් අහලා බිස්සුන් වහන්සේලා දරා ගනීවි කියලා. එතකොට බුදුරජාන් වහන්සේ මේ බිස්සුන් වහන්සේලා අමතලා දේශනා කරනවා. ඒ කාලේ නිතරම සංඝයාට ස්වාමින් වහන්සේලාට වෙනත් ආගමික අය මුණ ගැහෙනු. ඒ අය මුණ ගැහුනාම ගොඩක් සමහරලාට ධර්මයේ පිළිබඳ ඒ කට්ටියත් නොඑක ආකාරයේ දේවල් අහනවා. ඒ නිසා ඒ වගේ අය මුණ ගැහුණු අවස්ථාවක අහන්න පුළුවන් හැම දෙයකම මුල මොකද්ද කියලා. හැම ධර්මතාවයකම මුල මොකද්ද කියන සබ්බේ ධම්මක හැම ධර්මයකට මුල. ඒ වගේම හැම ධර්මයක්ම පවතින්නේ මොකෙන්ද කියලා. කින් සම්භවා කියලා කියනවා. සම්භවය කියන්නේ දෙයක පැවැත්ම කියන එකයි. කින් සමුදය හැම ධර්මතාවයක්ම හටගන්නේ මොකෙන්ද? ඒ වගේ කින් සමෝ සරණා හැම ධර්මතාවයක්ම දැනෙන තේරෙන තැන මොකද්ද? ඒ වගේම කින් ප්‍රමුඛා සබ්බේ ධම්ම හැම ධර්මතාවයකටම මූලිකත් ප්‍රමුඛත්වයේ දෙන්නේ මකද්ද? කිමාධිපතේයා සබ්බේ ධම්මා හැම ධර්මතාවයකටම ආධිපත්‍ය දරන්නේ මොකද්ද? ඒ වගේම කිං උත්තරා සබ්බේ ධම්මා හැම ධර්මතාවයකටම උතුම් දේ මොකද්ද? ඒ වගේම කිං සාරා සබ්බේ ධම්මා හැම ධර්මතාවයකම හරය මොකද්ද කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඕ කිං මූලක මුල මොකද්ද කියන එක. ඊළඟට දෙවෙනි එක තමයි කින් සම්භව. සම්භව කියන්නේ පැවැත්ම. හැම දෙයකම පවතින්නේ මොකෙන්ද? ඊළඟට තුන්වෙනි එක තමයි කින් සමුදය. හැම ධර්මතාවයක්ම හටගන්නේ කොහෙන්ද කියන එක. ඊළඟට කින් සමෝ සරණ කියන්නේ හැම ධර්මයක්ම දැනෙන තේරෙන තැන. සරණ කියන්නේ පිහිටනේ. එතකොට අපිට දැනෙන තේරෙන්නේ මොකෙන්ද? හැම ධර්මතාවයක්ම. ඊළඟට කිම් ප්‍රමුඛා හැම ධර්මතාවයකට මූලිකත්වයේ ප්‍රමුඛත්වයේ දෙන්නේ මොකෙන්ද? ඊළඟට කිං ආධිපතේය හැම ධර්මතාවයකටම අධිපති නායකත්වයේ දරන්නේ කවුද කියන එක. ඊළඟට කිං උත්තරා හැම දෙයකටම උතුම් දේ මොකද්ද? ඊළඟට කිං සාරා සබ්බේ ධම්ම හැම ධර්මතාවයකම තියෙන හරය මොකද්ද? සාරය මොකද්ද කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට අන්‍යාවක අය ඔබලාගෙන් ප්‍රශ්න ඇහුවොත් මෙන්න මේ උත්තර සපයන්න කියනවා. ඡන්ද මූලකා ආවුසෝ සබ්බේ ධම්මා. ආයස්මතුනි හැම ධර්මතාවයකට මුල තමයි ඡන්දය කියනවා. ඊළඟට මානසිකාර සම්භවා සබ්බේ ධම්මා හැම ධර්මතාවයක්ම පවතින්නේ මානසිකාරයෙන් කියනවා. පස්ස සමුදය සබ්බේ ධම්මා හැම ධර්මතාවයක්ම හටගන්නේ ස්පර්ශයෙන් කියනවා. ඊළඟට වේදනා සමෝ සරණා සබ්බේ ධම්මා හැම ධර්මතාවයක්ම දැනෙන තේරෙන තැන තමයි වේදනාව කියනවා. ඊළඟට සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා හැම ධර්මතාවයකටම ප්‍රමුඛත්වය දෙන්නේ සමාධිය කියනවා. ඊළඟට සතාධිපතේයා සබ්බේ ධම්මා හැම ධර්මතාවයට අධිපති දරන්නේ සති සිහිය කියන සතාධිපතේයා. ඊළඟට පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා හැම ධර්මතාවයකට උතුම් දේ තමයි ප්‍රඥාව කියන. ඊළඟට විමුක්ති සාරා සබ්බේ ධම්මා හැම ධර්මයකම සාරය හරය මොකද්ද? අත්හැරීම. විමුක්ති කියන්නේ නිදහස් වීම. අත්හැරීම තමයි හරය බවට පත් වෙන්නේ. මහණෙනි මේ විදිහට ඔබලාගෙන් ඇහුවොත් ඒ ආගමික අයට මේ විදිහට උත්තර දෙන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එදොට බුදුරජාණන් වහන්සේ පළවෙනි ප්‍රශ්නයටට පෙන්වීමකක්ද හැම ධර්මතාවයකම මුලමොකක්ද. එතට මුල තමයිමකක්ද හැම ධර්මතාවයකටම චන්දය. ඊළඟට හැම ධර්මතාවයක්ම පවතින්නේ මොකක් නිසා දෙතරකර මනසිකාරය නිසා තමයි පවතින්නේ. ඒවගේම හැම ධර්මයක්ම හටගන්නේ ස්පර්ශයෙන් කියනවා. ඒවගේම හැම ධර්මයක්ම දැනෙන තේරෙන තැන තමයි වේදනාව. ඒවගේම හැම ධර්මතාවයකටම ප්‍රමුඛත්වය දෙන්නේ සමාධිය කියනවා. ඒවගේම සැම ධර්මතාවයකම ආධිපති සතිය කියනවා. ඒවගේම හැම ධර්මතාවයට උතුම් දේ තමයි ප්‍රඥාව. හැම ධර්මතාවයකම හරය තමයි විමුක්ති, අත්හැරීම තමයි හරය කියලා කියනවා. ඉතින් මේ එතකොට බුදුරජාන් වහන්සේ එතකොට මේ හැම දෙයකම මුල හැටියට පෙන්වන්නේ එතකොට මොකද්ද? ඡන්දය. එතකොට සබ්බ කියලා කියන්නේ පාලියෙන් සියලු කියන එකයි. ඒක ධම්ම කියන්නේ කුසල අකුසල ඔක්කොටම ධම්ම කියනවා. එතකොට මේ සියලුම කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. මේ සෑම ධර්මතාවයකටම මුල තමයි මොකද්ද? ඡන්දය කියන එක. ඒ නිසා ඡන්දය කොටස් දෙකක් බෙදෙනවා. කුසල ඡන්දය සහ අකුසල ඡන්දය. කුසලයට තියෙන කැමැත්ත, අකුසලයට තියෙන කැමැත්ත. එතකොට මෙන්න මේ කැමැත්ත තමයි හැම දෙයකටම මූලයේ බවට පත් වෙන්නේ. එතකොට අපි දන්නවා දුකේ මූලයේ හැටියටත් පෙන්වන්නේ මොකද්ද? ඒ කැමැත්ත. දවසක් බුදුරජාන් වහන්සේ ළඟට භද්‍රක ගාමිණී කියලා ගම්පදානියෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට මතක් කරා, ස්වාමීනි මට මේ දුකේ හට ගැනීමත් නිරෝධයත් පෙන්වලා දෙන්න කියලා. දුකේ හට ගැනීම සහ නිරෝධය. එතකොට බුදුරජාන් වහන්සේ මේ භද්‍රක කියන මේ ගම්පදානියට කියනවා, භද්‍රක මං ඔබට මේ දුක හටගත්තේ ගන්නේ මෙහෙමයි කියලා මේ අතීතයේ මුල් කරගෙන එහෙම ඔබට උත්තර දුන්නොත් ඔබට සැක සංකා පහළ වෙන්න පුළුවන්. හේතුව ඇයි? අතීතයේ ඉපදුනද නැද්ද කියලා එයා දන්නේ නැහැ. ඒ වගේම මම ඔබට කිව්වොත් මේ අනාගතයේ දුක හැදෙන්නේ මෙහෙමයි කියලා ඒ කිව්වත් ඔබට සැක ඇති වෙන්න පුළුවන්. මොකද ඔබ දන්නේ හරියටම අනාගතයේ ඔබ උපදීද දන්නේ නැති නිසා. ඒ නිසා මේ මොහොතේම මම ඔබට මේ විදිහටයි දුක හටගන්නේ කියලා දෙන්නම් කියලා බුදුරජාන් වහන්සේ මතක් කරන. මම හැබැයි ඔබගෙන්ම තමයි ඒකට ප්‍රශ්න විමසන්නේ. ඔබට දැන තේරෙන විදිහට උත්තර දෙන්න කිව්වා. බුදුරජාන් වහන්සේ එයාගෙන් අසා සිටියා, භද්‍රක ඔබ ජීවත් වෙන මේ උරුවේල කප්ප කියන ජනපදයේ මේ නගරේ මිනිසු වාසය කරනවා ගොඩාක්. මේ මිනිසු අතරින් සමහර අයට ජීවිතහානි, ධනහානි, හිරේ විලංගුවේ ලගින්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ මිනිසුන්ට කරදර දුක් පීඩා ඇති වුනහම ඔබට දුක හිතෙන, ඇඬෙන, ශෝක වෙන පිරිසක් මේ ගමේ ඉන්නවාද කියලා හෙව්වා. එතරක් වේහමයි ස්වාමීනි, මේ ගමේ සමහර අයට ඒ වගේ විපත්ති කරදර වුණොත් මම බොහොම දුක් වෙනවා, හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. එහෙම පිරිසක් මේ ගමේ ඉන්නවා කිව්වා. එතර බුදුරජාන් වහන්සේ ආයමත් අහනවා, භද්‍රක ඒ වගේම මේ ගමේ මිනිස්සු ඉන්නවා, ඒ අයට අර වගේම දුක් පීඩා කරදර ඇතිවෙනවා, ධනහානි ඇතිවෙනවා, හිරේ විලංගුවේ ලගින්න සිද්ධනවා, මැරෙනවා, ලෙඩ වෙනවා, මේ වගේ විපත්ති කරදර ඇතිවෙනවා. ඒ වගේ විපත්ති කරදර ඇති වුනහම ඔබට දුක හිතෙන්නේ නැති, ඔබ හඬන්න නැති, වැළපෙන්නේ නැති, ශෝක කරන්න නැති පිරිසකුත් මේ ගමේ ඉන්නවාද කියලා හෙව්වා. එදිරි කිව්වා, එහෙමයි ස්වාමිනී, මේ ගමේ සමහර අයට එහෙම වුණාට මට ප්‍රශ්නයක් නැහැ. ඒ අය ඕන දෙයක් වුණා කියලා මං එහෙම හඬන්න වැළපෙන්නේ යන්නේ නැහැ. එතර බුදුරජාන් වහන්සේ අසා සිටියා, භද්‍රක මේකම ගමි, එකම මිනිස්සු, එකම ප්‍රශ්න. හැබැයි කොටසකට වුණාම ඔබ බොහොම අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, දුක් වෙනවා. කොටසකට ඒ වගේම විපත් වෙනවා, එයාට ගාණක්වත් නැහැ. ඇයි කියලා මේකට හේතුව. එයාගේ මෙව ඇයි මේකට හේතුව? එතර කිව්වා, ස්වාමීනි, මේ ගමේ ඉන්න සමහර මිනිස්සු ඒ අයට ඒ වගේ විපත්ති කරදර වුණාම මං හඬන්නේ, මං ඒ අයට කැමතියි කිව්වා. ඒ අයට මං කැමතියි කිව්වා. ඊළඟට මේ ගමේ ඒ වගේම දුක් කරදර ඇති වෙන මිනිස්සු මං ඒ අයට මගේ අමුතු කැමැත්ත ඡන්දය මොකුත් නැහැ. ඉතින් ඒ අයට මොනවා වුණත් මට ප්‍රශ්නයක් නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරා, භද්‍රක එහෙනම් ඔබ කල්පනා කරන්න, යම් කිසි දුකක් උපදිනවා නම් ඒකේ මූලය තමයි මොකද්ද? ඡන්ද මූලකංකව ඡන්දේ තමයි මූල කිව්වා. ඡන්ද නිධානං ඡන්දේ තමයි හේතුව. ඡන්දෝහි මූලං දුක්ඛස්ස මේ දුකේ මුල තමයි මොකද්ද? කැමැත්ත කිව්වා. ඒ වගේම ඔබට අතීතයට ගලපලා බලන්න පුළුවන් කිව්වා. ඔබ අතීත සංසාරේ යම් දුකක් විඳනන් එහෙනම් විඳලා තියෙන මොකෙන්ද? ආන ඡන්දය මුල් කරගෙන ඡන්දේ හේතුව ඡන්දෝහි මූලං දුක්ඛස්ස මේ දුකේ මුල තමයි එතකොට ඡන්දය. ඒ වගේම ඔබ අනාගතයේ දුක් විඳින්න සිද්ධ වෙනවා නම් ඒත් වෙන්නේ මොකෙන්ද? ඡන්දේ මුල ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්දෝහි මූලං දුක්ඛස්ස මේ දුකේ මුල තමයි කැමැත්ත කිව්වා. එතකොට මෙයක්ව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියන කාර්යය හරි ආශ්චර්යමත්. ස්වාමීනි මේ දවස්වල පුතා බෝඩින් කරලා ඉන්නේ. ඉතින් හැමදාම යවනවා කිව්ව කෙනෙක් පණිවිඩ කරුවේ බලන්න නිතර. ඉතින් මේ මිනිස්සයා එනකන් බොහොම බයෙන් තැති ගණගෙන ඉන්නේ. පුතාට මොන හරි කරදරයක් වද්ද දන්නේ මේ මිනිස්සයා තාම ආවේ නැහැ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ ආවා බැරි වෙලාවත් පුතා මැරුණොත් එහෙම ඈ එදිරිකෝ ස්වාමීනි පුතා මැරුණොත් නම් මං ඉඳලා වැඩක් නෑ කිව්වා. මගේ ජීවිතේට මොන වෙයිද කියලාවත් මට නම් හිතා ගන්නවත් බෑ කිව්වා. බුදුරයන් වහන්සේ දේශනා කරේ එහෙනම් ඔබ අවබෝධ කරගන්න ඔබ දුක් විඳින්නේ හේතුව තමයි මේ ඡන්දේ කිව්වා. මේක ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්දෝ හි මූලං දුක්ඛස්ස කැමැත්ත තියෙන තාක්කල් තමයි දුක තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ කයි මේ දුකේ මූලය හැටියටත් එතකොට පෙන්වන්නේ මේ ඡන්දේ තමයි දුකේ මූලය හැටියට. ඒ නිසා සියලුම ධර්මතාවයන්ගේ මුල ගත්තාම එතකොට තියෙන මොකද්ද? ඡන්දේ තමයි. එතකොට ඒ වගේම යන්තා කකුසල සන්තා අකුසලයන් අපේ චිත්ත සන්තානේ පවතිනවද? නැවත නැවත ඒවා හට ගන්නවද? ඒ සියලු අකුසලයන් පැවතීමේ හේතුව තමයි මොකද්ද? ඡන්දේ. ඒකයි ඡන්දයෙන් තමයි සියලුම අකුසල ධර්මයන් සිතේ බහැගෙන මුල් බහැගෙන තියෙන්නේ. යම් දවසක මේ ඡන්දේ සම්පූර්ණයෙන් වුණා නම් සියලු දෙයින්ම නිදහස් වීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ඒකයි මේ ඡන්දේ කියන එක නැති කරන්න තමයි අපි ශාසනයේ කටයුතු කරන්නේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට වෙනත් ආගමික බ්‍රාහ්මණෙක් ඇවිල්ලා උන්වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේ මහණුනේ මොකටද? එතකොට උන්වහන්සේ කිව්වා මම මහණුනේ ඡන්දේ නැති කරන්න කියලා කිව්වා. එතකොට ඇහුවා ඔබ වහන්සේ මහණුනේ ඡන්දේ නැති කරන්න නම් ඡන්දේ නැති කරන්න ක්‍රමයක් තියෙනවද කියලා ඇහුවා. එතකොට කිව්වා ඔව් කිව්වා. මොකද්ද? ඡන්දේ දිනු කරන්න ඕන කිව්වා. වීරිය දිනු කරන්න ඕන කිව්වා. චිත්තේ දිනු කරන්න ඕන කිව්වා. වීමංසාව දිනු කරන්න ඕන. එතකොට මෙයා කිව්වා මට හරි ගැටලුවක් ඇති වුණා. මහණුනේ මොකටද? ඡන්දේ නැති කාණ්ඩ. එතකොට ආයෙ කියනවා ඡන්දේ දිනු කරන්න ඕන කිව්වා. එතකොට උන්වහන්සේ මතක් කරා එහෙනම් මම ඔබගේ මොය ගැන අහන්නම්. ඔබට ගෙදර ඉන්නකොට මේ ආරාමයට එන්න ඡන්ද කැමැත්තක් තිබුණා. ඒ වගේම ඔබ මේ වෙන එහෙම යන්නේ නැතුව මෙහෙම ආවා. ඒ වගේම මේ ඒ සඳහා ඔබ යම් වීරියක් කරා. ඉතින් මේ වගේ දේවල් කළා දැන් ඔබ මෙහෙට ආවා. දැන් මේ ඡන්දය තියෙනවද කියලා හෙව. ගෙදර ඉන්නකොට තිබ්බනේ මෙහෙට එන්න ඕනි කියලා ඡන්දේ. දැන් ඒ ඡන්දය නැති වුණා. ආන් ඒ වගේ තමයි කිව්වා නිවන් දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අර දුක් නැති දුක හටගන්නේ ඡන්දයෙන්. මේ ඡන්දේ නැති කරන්න මොකද වෙන්නේ? කුසල ඡන්දේ නියු කර රහත් වෙන්න කැමැත්තක් උපද. හැබැයි රහත් වුණාට පස්සේ ආයේ ඡන්දේ නැහැ. ඒ නිසා එතෙක් ඒ ඡන්දේ දිනු කරන්න ඕනි. ඒ නිසා මේ අකුසල ඡන්දේ ප්‍රහාණය කරමින් කුසල ඡන්දේ දිනු කිරීම තමයි අපි සිද්ධ කරන්නේ. ඉතින් මේ එතකොට සංසාරේ පුරාවටම අපේ සිතේ සකස් වෙලා තියෙන නැත්නම් මුල් බැහැලා තියෙන මොන ඡන්දේද? අකුසල ඡන්දේ. ඒ නිසා අකුසලයට අපේ හිතේ බොහොම කැමැත්තක් තියෙනවා. එතකොට සියලුම අකුසලයන්ට ඒ කැමැත්ත මුල් බැහැලා තියෙන. ඒ නිසා තමයි ගලව ගන්න හරි අමාරුයි. හොඳ නෑ කියලා තේරුණත් මුල් තීරින්ද ආයෙත් ආන්න පැන නැගෙන මොටයි වෙනවා ආයෙ. මොකද මුල් බැහැලා තියෙන හොඳටම මේ එක පැත්තකින් හොඳ නැහැ කියලා පෙවුනට මුල් තියෙන ඉඳන් අතර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඡන්දය කියන එක මුල් බැහැලා තියෙන. ඒතර මේ ඡන්දය හැම දෙයකටම මුල් බැහැලා තියෙන. අකුසල ගත්තොත් සියලුම අකුසලයන් පවතින මේ කැමැත්ත මුල් කරගෙන. එතකොට ඒ කැමැත්ත තියෙන තාක්කල් කිසිම අකුසලයක් හිතින් අයින් වෙන්නේ නැහැ. එතකොට ඒ අකුසලයේ යම් දවසක ඒ ඡන්දය නැතුනොත් එදාට තමයි අකුසලයේ ගැලවිලා යන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ උන්වහන්සේකයි මේ ඡන්දය ප්‍රහාණය කරන්න අපිට මේ අකුසල ඡන්දය ප්‍රහාණය කරන්න. ඒතර මේ තණ්හාව යම් දවසක අපේ හිතේ ප්‍රහාණය වුණාද එදාට තමයි අපේ සියලු දුක්ඛයන්ගේ නිදහස් වෙන්නේ. එතකම් මේ ඡන්දය කියන එක මුල් බැහැලා තියෙනවා. ඒ මුලෙන් තමයි හැම වෙලේම දේවල් ද අපි ජීවිතේ මොනවා හරි අන්තිමට හොයාගෙන ගියොත් මොකද ඒකේ අන්තිමේ තියෙන්නේ? ඇහුවොත් කිය මං ඒකට කැමැති කියලා. කැමැත තමයි තියෙන්නේ. හැම දෙයකටම අපි කැමැති. ඒ කැමැත්ත ඇති වෙලා තියෙන්නේ ඇයි? හැම දෙයකම අපිට අර ආස්වාදයක් තමයි පේන්නේ. ඉතින් මේ ආස්වාදය නිසා තමයි අපි හැම දෙයකටම කැමැත්ත කියන එක මුල් පිළ තියෙන්නේ. මම උදෙත් පෙන්නවා හැම දෙයකම තියෙන ආස්වාදයක් ආදීනමක් තියෙනවා. ඒතර මේ සංසාරේ පුරාවටම අපි හැම දෙයකම දැකලා තියෙන්නේ ආලා තියෙන මොකද ආස්වාදය. ඒ නිසා හැම දෙයකටම අපි කැමති. මේකයි හැම දෙයකටම කැමති. ඒතර දැන් අකුසල් ගත්තත් සෑම අකුසලයකටම කැමති. ඒ කැමැත්ත නිසා තමයි සියලු අකුසලයන් සිතේ පවත්වාගෙන ඉන්නේ. ඒ වගේම සියලු මේ ජීවිතයේ සකස් වුණු බොහෝ නිමිති වලට නැත්නම් බොහෝ අරමුණු වලට අපි කැමති. ඒක ඒ බොහෝ අරමුණුට කැමති. ඒ කැමැත්ත නිසා තමයි ඒව එකක්වත් හිතින් අයින් වෙලා නැහැ. ඒව මුල් බැහැලා තියෙන්නේ හිතේ. ඒ හිතේ මුල් බැහැලා තියෙන්නේ අපි ගත්තොත් ඒවට අපි කැමති. හිත හිතස් කරන්න කවුරු හරි ආවොත් එහෙම කවුරු හරි හිතස් කරලා දෙන්න කියලා ආවොත් එහෙම මොකද වෙන්නේ? මේක අයින් ඒක තමයි අයින් කරන්න බෑ කිය. මං ඒකටත් කැමති. ග්‍රන්ථ වෙන මොකද වෙන්නේ? ඔක්කොටම කැමති බැලුවා ලේසියෙන් අයින් කරන්න බෑ නේද? ඒතර ඒ විදිහට හැම දෙයකටම අර ඡන්දය කියන එක හිතේ මුල් බැහැලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට හිතට ආවේගයක් ආවත්, තරහක් ආවත්, ශෝකයක් ආවත්, බයක් ආවත්, සැකයක් ආවත් ඔය ඔක්කොම පවත්වන්න තමයි කැමති. දැන් ශෝකයෙන් ඉන්න කෙනෙකුට කැමැති මොකේද? ශෝකය නැති කරන්න කතා කරනවද? ශෝකය වැඩි කරන්නද? ඔව්, ශෝකය වැඩි වෙන විදිහට කතා කරනවට තමයි කැමැති. ඒ නිසානේ මලකෙවල් වලට ශෝක වණීඩ යවන්නේ. නැත්තම් හරි විදිහට නෑ යවන්න ඕනේ මොනවද? ඈ මොනවද හරි විදිහට නියවන්න ඕනේ? නිස්සෝක පණිවිඩ ශෝක නොවන්න කියලා. එහෙමනේ නේද? ශෝක නොවන පරිවිණ එහෙම ඇරියොත් එහෙම කැමැති වෙන්නේ නෑ. අපේ බලවත් ශෝකය ඔබට ප්‍රකාශ කරමි කිව්වහම තමයි හරි කැමැති නේද? නැත්තම් ශෝක නොවන්න කිව්වොත් එහෙම වැඩි කැමැත්තක් නෑ. එතකොට මොකද ශෝකය රඳාපවත්තන්න? ශෝකය ගැන අපි දුක් වෙනවට තමයි කැමැති. එතකොට ඒ නිසා ශෝකයෙන් ඉන්න වෙලාවට කවුරු හරි ඇවිල්ලා කඳුළු වේලෙන්න කතා කරොත් ඒකට වැඩිය කවුරු හරි අනාගෙන આવොත් ඇදීලා යන්නේ කොහෙටද? අරණ කෙනා ළඟට ඇදීලා යන්නේ. අර කඳුළු වේලෙන්න කතා කරනවට එච්චර කැමති නෑ. ඒතර තමන්ගේ වෙච්ච විපත ගැන බොහෝම හනාගෙන වැළපීගෙන ඉන්න කෙනාට තමයි ඇදීලා යන්නේ. ඒතර ඒක තමයි හේතුව. මොකද මේ අකුසලයන් සිතට වර්ධනය වුණාම ඒවා පැවැත්ම තමයි සැප හැටියට දකින්නේ. ඒවා අයින් කිරීම ඇති කිරීම සැප හැටියට සංසාරේ දැකලා නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ දැන් අපි සැකයෙන් ඉන්නවා. දැන් සැකයෙන් ඉන්නකොට නිසකව ස්වභාවය කතා කරන අයට කැමති නැත්නම් සැකේ වර්ධනය වෙන අයටද? සැකේ වර්ධනය කරන අයට තමයි කැමති. නිසක කරන්න කතා කරන අයට කැමති නැහැ. ඔයා දන්නේ නැහැ කියලා කියන්නේ එතකොට නේද? ඔයා මේ ගැන දන්නේ නැහැ කියලා. එතකොට සැක උපදවන අයට තමයි හරි කැමති. ඒ නිසා තමයි සංසාරේ පුරාවටම මේ පාප මිත්‍ර ඇසුරට එහෙම අපි යන්නේ. ඒව ලබා දෙන්නේ කවුද? පාප මිත්‍ර. එතකොට දන්නේවත් නැතුව සේන්දුල යන්නේ ඒ අයට. මොකද මේ අකුසලයන් පෝෂණය කරන්න, වර්ධනය කරන්න අනුබල රුකුල් දෙන්නේ පාප මිත්‍රයසුර. ඉතින් ඒ නිසා ආන්නේ පාප මිත්‍රයන් කියන දේවල් වලට නිකන් කාන්දම් වගේ තමයි ඇදිලා යන්නේ. ඒවා අහන්න තමයි අපි කැමති. ඉතින් ඒ විදිහට ගත්තහම මේ සියලු අකුසලයන්ට අපේ හිතේ තියෙන බලගතු කැමැත්තක් තියෙන. ඉතින් පේන්නේ නම් උඩින් මුකේටවත් කැමති නෑ වගේ පේන්නේ. නමුත් ඒකයි මං කිව්ව අස් කරන්න කතා කරොත් එහෙම එතකොට හරි අමාරු. ඒ ඔක්කොම තාම ඕනි. දැන් බැනපු අරම හිතේ තියෙන නිමිති නේ, ධර්මමුණු ගොඩාක් තියෙන. දැන් වයින් කරන්න කවුරු හරි කතා කරොත් එහෙම ලේසියෙන් අයින් කරන්න බෑ. තාම පලි ගන්න තියෙනවා, රිද්දන්න තියෙනවා, පාඩම් ගන්නන්න තියෙනවා නේද? එතකොට එකක්වත් ලේසියෙන් අයින් කරන්න බෑ. සමහරුන්ට තාම රිදුන්නේ නෑ, රිදෙනකම් අරින්න ඕනේ නේද? ඒ වගේ ගොඩාක් જાති තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා ලේසියෙන් අතාරින්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ විදිහේ ගත්තාම මේ සියලුම දේට අපේ නොදැනුවත්ම හිතේ තියෙන මොකද්ද? කැමැත්ත තියෙන. ඒ නිසා අපි ඒවා පුළුවන් තරම් පවත්වන්න තමයි අපිට ඕන. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා, ඉතින් බැනුම් අහන්න කිව්වොත් බැනුම් අහන්න කැමතිද කියලා එවත එක පාටම කියන්නේ. ඔව්, බැනුම් අහන්න කැමති නෑ. හැබැයි බැනපුවා අහන්න කැමත තියනවද නැද්ද? ඔව්, බැනපුවා අහන්න හරි කැමති. කවුරු හරි කිව්වොත් එimhe ඔයාට අර පුදුමා විදියට දේවල් ටිකක් කිව්ව මට නම් හිතා ගන්න බෑ නේ කිව්වොත් මොකද වෙන්නේ? අනේ මොනවද මට කිව්වේ? අනේ ඉතින් ඒ ටික දැනගන්න හරි ආසයි, කැමති. ඒකට ඉතින් අහගත්තේ ගමන් ඉතින් විඳවන්න සිද්ධ. ඒකයි ඡන්දෝහි මූලං දුක්. ඒකයි දුකට මූලේ මොකද්ද? ඡන්දේ. ඉතින් කැමැත්ත නිසා තමයි, නැත්නම් එහෙම අහන්න කැමැත්තක් නැහැ. එතකොට කිසිම දුකක් නැහැ. ඈ එදට සුතේ සුතමත්තං. එයා ඊතර ඒක අතීතයක්, ඒක ඉවරයි. දැන් මොකද මම මේක අහන්නේ? එතකොට ඉතින් ඒ දුක එයාට හටගන්නේ නැහැ. ඒක මං අහලා වැඩක් නැහැ. මොකද දැන් ওই අතීතයක්නේ. ඒ කියපු සද්ද මේ ලෝකෙකවත් ඇත්තෙත් නැහනේ. ඈ ඒවා තියෙනු නම් අල්ලලා දාන්නවත් අහගන්න ඕනේ. ඉතින් එහෙම අයින් කරන්න අහන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අහන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද අපේ නিত্য සංඥාව නිසා, සුඛ සංඥා, ආත්ම සංඥාව නිසා අහගන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද අපිට පේන්නේ බැනපු ටික තාම තියෙනවා. ඒ නිසා තමයි අහගන්නේ. මොකදද ඒවා ටික අයින් කරලා දාන්න. මෙහෙට මොන හරි සීල් ටිකක් එහෙම ගහලා තියෙනවා නම් නේද, මෙයාට දීලා තියෙන වටිනාකම නිසා අහගන්න ඕනි. මෙයාට දීලා තියෙන වටිනාකම බැරි වෙලා නැතුනොත් ඉතින් මෙයාට මොනවා කිව්වත් කවුරුත් ප්‍රශ්නයක් නැහැ. දැන් රහතන් වහන්සේ නමකට ඇවිල්ලා කියනවා, ඔබ වහන්සේට අර දායකයා මේ විදිහට කතා කරානේ කියලා. එතකොට උන්වහන්සේට සුතේ සුතමත් ඇහුවොත් ඇහුවා විතරා එහෙමද කියන එක විතරයි. මොකද්ද කියලා අහන්න ඕනි. ඒක එහෙම අවන්න ආසයන්න. මොකද උන්වහන්සේට අන්න අයින් කරන්න දෙයක් නෑ. මොකද මේකට වටිනාකමක් නැතිඳ මේකට ඉතින් හරකෙක් කිව්වත්, බූරුවෙක් කිව්වත්, බලු පැටියෙක් කිව්වත් ඉතින් කමක් නෑ. මොකද මේකට වටිනාකමක් දීලා නෑ. ඒ නිසා නොවටිනා දෙයකට නොවටිනා කතා කිව්වට ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ වටිනා දෙයකට නොවටිනා කතා මිනිස්සු කියනකොට හරි අමාරු හිතට. ඇයි වටිනා දෙයකටනේ මේ කතා කරන්නේ නේද? ඒ නිසා ඒක අපිට ඒ වටිනා දෙයට ඒ වගේ කිලිටි නාම දැම්මාම අපිට ඕනේව නිකන් හොදලා අයින් කරලා දාන්න, ගලවලා දාන්න ඕනේ. ඈ සීල් ගහනවා, අපිට ඕනේ සීල් ගලවන්න. අපිට පේන ගහන සීල් මෙහෙට නිකන් වදිනවා වගේ. ඉතින් ඒ නිසා ඉතින් අපිම ගලවලා දාන්න තමයි ඒවා ඊට පස්සේ අල්ලගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට ගත්තාම මෙන්න මේ ඡන්දය තමයි එතකොට මේ සියලුම දුකයන්ට මූලයේ තියෙන්නේ. ඒ නිසා ගත්තොත් එමේ ජීවිතේ කොහෙන් කරගිල ගියොත් අන්තිමේට හොයාගන්න තියෙන්නේ මුල කොහෙද? කැමැත්ත තමයි. හැම දෙයකටම අපි කොහෙන් හරි කරකිලා ඒ දෙයට කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ කැමැත්ත තියෙන තාක්කල් තමයි අපි ජීවිතේ සියලුම දුක, දුම්නස, පීඩන විඳින්නේ. ඒකයි මේ ඡන්දෝහි මූලං දුක්ඛස්ස. දුකේ මූලයේ තමයි ඡන්දය. එතකොට මේ ඡන්දයේ තියෙන කාන් එකයි, කිසුවක් මැරෙන්නේ නැහැ, කිසුවක් නැති වෙන්නේ නැහැ, කිසුවක් වියලෙන්නේ නැහැ. ආයයි මොකද වෙන්නේ මුලින් ඉතින් වරින් වර වරින් වර ඉතින් මොටයි හැදෙන. හැදුනට පස්සේ ඉතුරු ටික පස්සේ මොකද වෙන්නේ? හැදුනට පස්සේ ඉතින් ඔන්න ඒකට අවශ්‍ය ආහාර දෙනවා. ආහාර දුන්න ගමන් ඒක ආයෙ මොකද වෙන්නේ? ගහබ් බවට පත් වෙනවා. එතන මේ විදිහට සංසාරේ පුරාවටම මේ අකුසල ඡන්දය මුල් කරගෙන තමයි අපි මේ සංසාරේ දුක් විඳින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා මොකද කරන්නේ? මේ මුල අන්න පෙන්නනවා, ඔබ දුක් විඳින්නේ ඔබේ මොකක් නිසාද? කැමැත්ත නිසා. ඒකයි, කැමැත්ත නිසා දුක් විඳිනවා මිසක් මේ බාහිර ලෝකයේ එක දේවල් නිසා නෙවෙයි. මේ කැමැත්ත යම් දවසක නැති වුණොත් බාහිර දේවල් එහෙමම තියෙනවා. ඒකයි තිට්ඨානි චිත්‍රානි කියන්නේ ලෝකේ තියෙන විසිතුරු දේවල් එහෙම තියෙනවා. අතිත්ත වීරා විනයංචි මොකද ඡන්දං, අන ඡන්දය කලවල දානවා. ඒතර කාමයක් කියලා එක්කුත් නැහැ. ඒ වගේම ලෝකේ anuun බඳුන් නින්දා පාස කෙලෙව්වත් නැව තියෙන ලෝකේ. හැබැයි ඒවා අන්න අල්ලන්න ග්‍රහණය කරන්න යන්නේ නැහැ. මොකද ඡන්දය කියන එක ප්‍රහාණය වෙලා මුල් ගලවලා තියෙන්නේ. ඒ නිසා ගස් හැදෙන්නේ නෑ. ඒකයි යතාපි මූලේ අනුපද්ද වේ දල්ලේ චින්නෝපි රුක්කෝ පුනරේව රූවති කියන එකයි. මුල් ගැලෙවි නැතුන තුඩ කැපුවට වැඩක් නෑ, ආයෙමත් හැදෙනවා. ඒ වගේ මේ තණ්හාව නැමැති මූලයේ ඡන්දේ මේක ගැලවෙන්නේ නැති තාක්කල් දුකින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ නිසා බුදුරයන් වහන්සේ මෙන්න මේ හැම ධර්මතාවයකට මෙතන මූලය මොකද්ද? ඡන්දේ කියනවා. එතකොට කුසල පැත්තෙනුත් එහෙමයි. කුසල පැත්තෙමුත් මූලයේ තමයි ඡන්දය. ඒතර අකුසලයේ මූලයක් ඡන්දය, කුසලයේ පැත්තේ මූලයක් ඡන්දය. ඉතින් ඒ නිසා දැන් පුජ්‍යලයක් ගැන කියනකොටත් කියන පුජ්‍යලයාගේ දියුණුව පිරිහීම හරිම පහසුයි කියනවා දැනගන්න. පුජ්‍යලයේ දියුණුව පිරිහීම හරිම පහසුයි කියලා දැනගන්න. එහෙම අපහසුයක් එහෙම නෑ කියනවා. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ. මේ ලෝකේ දියුණු වෙන කෙනා දැනගන්නත් හරිම පහසුයි, පිරිහෙන කෙනා දැනගන්නත් හරිම පහසුයි කියනවා. ඒතර කියනවා ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සි පරාභවෝ. අන්න ධම්මකාමී නම් ආනෙයා දියුණු වෙනවා, ධර්මයට අකමැති නම් අන්න පිරිහෙනවා. ඒ නිසා හරිම පහසුයි කියනවා. ඇයි? මුල පෙවුන ගමන් අපි දන්නවා මේක අනිවාර්යෙන් හැදෙන ගහක්, මේ ගහ හැදෙන්නේ නෑ කියන. ඒ නිසා ධර්මකාමීත්වයක් තියෙන ආනිය දියුණු වෙන පුජ්‍යලයේ ධර්මයට කැමති නැත්නම් එයා පිරිහින්. ඒකයි ඊයර ඊයේ කිව්වේ, තමන්ටම දැනගන්න පුළුවන් තමන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ද බැයිද කියලා. තථාගත ධර්මය දේශනා කරනකොට හිත පහදිනවනේ, හිතට කැමැත්තක් ඇති වෙනවා, ආන ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැත්නම් අන්න පුළුවන්කමක් නෑ. එතකොට අසන්තස්ස පියා හොන්ති සන්තේනන කුරුතේ පියං අසතන් ධම්මම් රෝචේති තම් පරා භවතු මුඛං. එකයි අසන්තස්ස පියා හොති, අසත්පුරුෂෝට ප්‍රියනම් කැමතිනම්. ඊළඟට අසන්තස්ස පියා සන්තේනන කුරුතේ පියං, සත්පුරුෂයන්ට කැමති නැත්නම්. අසතන් ධම්මම් රෝචේති, අසද්ධර්මී රුචි කරනවා නම් කැමතිනම් අන්න තම් පරා භවතු මුඛං, පිරිහීමේ දොරටුව කියනවා. ඉතින් ඒ නිසා මේ පුජ්‍යලයකගේ එතකොට දියුණුව පිරිහීම පුජ්‍යලයාට පිරිහීමට මුල් වෙන්නේ එතකොට අර අසත් ධර්මයට, අසත් පුරුෂයන්ට කැමැත්ත තියෙන නිසා. ඒ කැමැත්ත තියෙන තාක්කල් එයාට ගැලවෙන්නේ. මොකද එයා මුල් බහගෙන ඉන්නේ, ආපු ගමන්ම පොහොර වතුර දැම්මේ ගමන් මොකද වෙන්නේ? අන්න සකස් වෙලා එනවා. එතකොට කුසල පැත්තෙනොත් එතකොට පුජ්‍යලයා දියුණුව මනින්න තියෙන්නේ. පුජ්‍යලයා මෙයා දියුණු වෙන කෙනෙක් කියලා දකින්න පුළුවන් මොකෙන්ද? අන්න ඡන්දය තියෙනවා නම්. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ පව සමහර අයට එයාගේ ජීවිතේ ආරම්භ කරන්න දෙන දේ තමයි මේ ඡන්දය කියන එක. ඡන්දය දියුණු කරගන්න දේශනා කරන. ඉතින් ඡන්දය ඇති වුණාට පස්සේ තමයි යාට ඉදිරියට ටික 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 සාසනීය යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඡන්දය ඇති වෙන්න ඒකයි වටිනාකම දකින්න ඕනේ. වටිනාකම දැක්කහම තමයි ඡන්දය කියන එක ඇති වෙන්නේ. එතකොට සංසාරේ පුරාවටම අපි අකුසල පැත්තෙන් නැත්නම් හැම දෙයකම ආස්වාද දැක්කින්ද අපිට මේ අකුසල ඡන්දේ වර්ධනය වුණා. යහපත් හොඳ දේවල් වල අපි දැකලා තියෙන මොකද්ද? ඕ ඒකේ වටිනාකමක් දැකලා නැහැ. ඒක ඉතින් ඒ නිසා අපිට ඒක පිළිබඳව කුසල ඡන්දය කියන එක අන්න බැහැලා නෑ. ඉතේ නිසා කුසල ඡන්දේ තින කුසල ඡන්දේ බොහොම අඩු. ඒ නිසා බුදුරජාන් වහන්සේ නමක් පහළ වුණාම උන්වහන්සේට පස්සේ මොකද කරන්නේ? මේ කුසල ඡන්දේ ඇති වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කියනවා අකුසලේචකෝ ආවුසෝ උපසම්පජ්ජ විහෙරතු. ආයස්මතුනි, අකුසලයන්ට පැමිණ වාසය කිරීම තුළ දිත්තේ චේව ධම්මේ මේ ජීවිතේම සැප විපාක ලැබෙනවා නම් මරණින් මත්වේ සුගතියේ උපදිනවා නම් නහි දම් භගවා අකුසලං අකුසල යම් ප්‍රහාණය කරන්න කියලා වර්ණනා කරන්නේ නැහැ කියන. අකුසලයන් කිරීම තුළ මෙලවස් සැප පරලොවස් සැප නම් අකුසලයන් අන්න ප්‍රහාණය කරන්න කියලා වර්ණනා කරන්නේ නැහැ කියන. නමුත් අකුසලයන් කිරීම තුළ මොකද වෙන්නේ? අන්න මෙලවත් දුක හදලා දෙනවා පරලොව. ඒ නිසා උන්වහන්සේ අන්න අකුසල් ප්‍රහාණය කරන්න කියලා හැම වෙලේම වර්ණනා කරනවා. ඊළඟට කියන කුසලයන් කිරීම තුළ මෙලව දුක් විපාක හැදෙනවා නම් පරලොව දුක හැදෙනවා. අන්න කුසල් කරන්න කියලා වර්ණනා කරන්නේ නැහැ. නමුත් කුසලයෙන් මොකද වෙන්නේ? දිත්තේ චේව ධම්මේ මේ ජීවිතේම සැප විපාක හදලා දෙනවා. කායික මානසන්තා පරිදහයන් නැති වෙනවා. මරණින් මත්තේ සුගතිය යනවා. ආන්න ඒ නිසා බුදුරජාන් වහන්සේ කුසල් කරන්න කියලා වර්ණනා කරනවා. ඒකයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. ඊතර බුදුරයන් වහන්සේ නම පහළ ඒක අර කුසලය අන්න කුසල මුල් ඇති කරන්න නැතන් කුසල ඡන්ද ඇති කරන්න තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඊතර උන්වහන්සේගේ ධර්මයේ තුල පිළිපදින අයට මෙන්න මේ අකුසල මූලය ගැලවිලා කුසල ඡන්දය ආනියට දිනු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ඡන්දේ ප්‍රහාණය කරන්න දිනු කළ යුත්තේ මොකද්ද? ඡන්දේමයි දිනු කරන්න ඕන. එතකොට මේ හැම ධර්මතාවයක්ම හට ගන්න තැන තමයි එතකොට මොකද්ද? මූලයේ තමයි ඡන්දය. එතන මේ ඡන්දයෙන් තමයි අකුසල් හටගන්නේ. හටගන්න අකුසලයන් පවතින්නේ නැත්නම් පෝෂණය වෙන්නේ මොකෙන්ද? මානසිකාරයෙන් කියලා කියන. මානසිකාර සම්භවා සම්බේ ධම්මා. සම්භවය කියන්නේ පැවැත්ම. දෙයක් පවතින්න අපි දන්නවනේ. ගහක් හැටගත්තොත් ඒ ගහ පවතින මොනවද තිබ්බොත්ද? පොහොර වතුර. පොහොර වතුර යන්තාක් තියෙනවා නම් යම් පැවැත්මක් ඒ ගහට තියෙනවා. එතකොට ඒ පොහොර වතුර ලැබෙනකන් ඒ ගහ පවතිනවා. පොහොර වතුර යම් දවසක නැති වුණොත් ඒ ගහ නැති වෙලා යනවා. ආන් මේ වගේ මේ එතකොට අකුසල ඡන්දයෙන් හටගන්න මෙන්න මේ අකුසල ධර්මයන් පවතින අන්න අවශ්‍යයි පැවැත්මට. ඒකට කියන අපි මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. ඒතර අයෝනිසෝ මනසිකාරය තියෙන තාක්කල් තමයි හටගත්ත අකුසලයට පැවැත්මක් තියෙන්නේ. අයෝනිසෝ මනසිකාරය කරොත් අර කැමැත්ත තියෙන නිසා ඒක හටගන්න. හටගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න මේ අයෝනිසෝ මනසිකාරය කරනවා. අයෝනිසෝ මනසිකාරය කරන තාක්කල් ඒ අකුසලය අන්න පෝෂණ වෙවි යනවා. ඒතර අපි ගත්තොත් එම ගහක් ගත්තොත් එම ගහේ උඩ කැපුවත් බැරි වෙලාවත් මුලක් තිබ්බත් මොකද වෙන්නේ? බල සම්පන්න මොටය වෙනවා. මොටය අපිට පස්සේ අපි ඒ ආය හැදිච්ච ගහට පොහොර වතුර දානවා. එතකොට මොකද වෙන්නේ? ගහ හැදෙනවා. එතකොට ගහ ගොඩාක් හැදෙනකොට බල සම්පන්න වෙන්නේ මොකද්ද? මුල. ඒකයි ගහ බල සම්පන්න වෙන්න මුල බල සම්පන්න. මුල් බල සම්පන්න වෙනකොට ගහත් උඩට හැදෙනවා. එතකොට ගහ උඩට හැදෙන්න හැදෙන්න අර මුල වෙනවා. අන්න ඒ වගේ තමයි අයෝනිසෝ මනසිකාරය කරන්න කරන්න පෝෂණය වෙන්නෙත් මොකද්ද? අකුසල ඡන්දය තමයි තව තව පෝෂණය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ අකුසල මූලේ වැඩි වෙන්න වෙන්න ආය මුල් එනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙත් මේ අයෝනිසෝ මනසිකාරය කරනකොට ආයෙත් පැවිතිලා ආයෙත් අන්න මුල් බැහැලා තමයි නතර වෙන්නේ. ඒ නිසා තමයි මේවක අතරක් නැර නැත නැති වෙන්නේ නැතුව දිගින් දිගට පවතින්නේ. එතන මේ අයෝනිසෝ මනසිකාරයෙන් තමයි සියලුම අකුසලයන්ට පෝෂණය තියෙන්නේ. ඒකයි අපි දැන් කාමච්ඡන්දයක් ගත්තත් කියන්නේ කාමච්ඡන්දේ පවතින්නේ සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. එතන කේන්ති අතරහ පවතින්න පාටිම නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. ඊළඟට මිච්ඡා දිට්ඨියක් ඇති වෙන්න අසත් ධර්මයයි අයෝනිසෝ මනසිකාරයයි. ඒ විදිහට තමයි ඒ වගේ පැවැත්මක් තියෙන්නේ. දැන් කෙනෙකුට මිච්ඡා දිට්ඨියක් ඇති වෙනවා. ඒ දිට්ඨිය දිගින් දිගට පෝෂණය වෙන්න නම් මොනවද ඕනි? අයෝනිසෝ මනසිකාරය ඕනි. ඒක රසත් ධර්මය ඕනි. අසත් ධර්මය අහන්න අහන්න අයෝනිසෝ මනසිකාරය කරන්න කරන්න මොකද වෙන්නේ? ආන්නර අකුසලයට තියෙන කැමැත්ත තව තව ඊට පස්සේ වර්ධනය වෙලා යනවා. නැත මිච්චාදිිට්ටිය වර්ධනය වෙලා යනවා. එදර මේ සියලූම අකුසලයන්ගේ පැවැත්ම තියෙන්නේ මේ අයෝනිසෝ මනසිකාරය තුළ. එදර අපි ගත්තොත්තේම අපේ හිතේ යන් අකුසලයක් බල සම්පන්න පෝෂණය වෙලා තියනේ පෝෂණය වෙලා තියෙන මොකක් කරලද අයෝනිසෝ මනසිකාරය කල්ල. අපේ හිතේ පටිගයක් තියෙනවාන ඒ පටිගේ සකස් වෙලා තියෙන්නේ බල සම්පන්න වෙලා මොකක් කරලද අයෝනිසෝ මනසිකාරය. අපේ දිට්ටියක් මොනවද තියෙන මිච්ඡා දිට්ටියක් වැරදි අදහසක් ඒක ඇති වෙලා තියෙන්නේ මොකද්ද අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ විදිහට යම් තාක් අකුසලයන් බල සම්පන්න වෙනවද පෝෂණය වෙනවද ඒ සියල්ලම පවතින්නේ මේ අයෝනිසෝ මනස්කාරයක් එක. ඒ නිසා පංච නීවරණ ධම්ම ගත්තත් ඒව ඔක්කොම පෝෂණය වෙන්නේ පෙන්වන්නේ අයෝනිසෝ මනස්කාරය කියලා. එතන යෝනිසෝ මනස්කාරය තුළින් තමයි සියලුම කුසල ධර්මයන් පවතින්නේ. එතන යම් තාක් අපේ හිතේ කුසල් පෝෂණය වෙනවා නම් කුසලයක් පවතිනවා නම් ඒ පවතින්නේ යෝනිසෝ මනස්කාරයේ. සිහිය වෙන්න පුළුවන්, ඊළඟට ප්‍රඥා වෙන්න පුළුවන්. ඒ හැම ධර්මතාවයක්ම පෝෂණය කරන තැන තමයි යෝනිසෝ මනසිකාරය. නිසා අපි සත්‍ය බෝධිපාසික ධර්ම 37ම ගන්නවා. ඒ ඔක්කොම පෝෂණය කරන්නේ අන යෝනිසෝ මනසිකාරය තුළ. මෙතන යෝනිසෝ මනසිකාරයට ඒකයි ආහාරය කියලා කියන්නේ. අයෝනිසෝ මනසිකාරයත් ආහාරය කියලා කියනවා. නූපං අකුසල් උපදින්න තුපං අකුසල් වැඩි දියුණු වෙන්නත් තියෙන එකම ආහාරය හැටියට පෙන්නනවා අයෝනිසෝ මනසිකාරය. එතකොට කුසල පැත්තෙමුත් එහෙමයි. කුසල ධර්මයන් සියල්ලම පවතින තියෙන ආහාරය තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට මේ අයෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයක් අපි පවත්න තාකල් අන්නරව කවදාකවත් නැති වෙන්නේ නැහැ. ඉතින් අයෝනිසෝ මනසිකාරය කරන්න කරන්න තව තවත් අර මුල් බහින්නේ මොකද්ද? ඡන්දේම තමයි මුල් බහින්නේ. අකුසල ඡන්දේ මුල් බහිනවා. ඉතින් මුල් බහිනකොට මොකද වෙන්නේ? ඒකෙන් ආයායයි නන්නේක ආයායයකින් හට ගන්නවා. හට ගන්නකොට ආයායයි අපි මොකද කරන්නේ? ආහාර දෙනවා. ආහාර දෙන්න දෙන්න ඒක අන්න පවතිනවා. එතකොට දැන් මේ මොහොතේ අපිට කේන්තියක් ආවොත් කේන්තිය පවතින්නේ මොකක් තියෙන තාක්කල්? අයෝනිසෝ මනසිකාරය තියෙන තාක්කල් තමයි පවතින්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරය අන්තා පවතිනවද? ආන්නේ තාක්කල් තමයි අර කේන්තිය කියන්නේ. අයෝනිසෝ මනසිකාරය නැතිලා බැරිලා යෝනිසෝ මනසිකාරය ආවත් අන්න නැත්තං ඒක වෙනත් මනසිකාරයකට ගියොත් ඒ තරක පවතින්නේ නැහැ. එතකොට මේ එකයි මේ සියලුම ධර්මතා පවතින්නේ මනසිකාර සම්භවා කියන්නේ එකයි. මනසිකාරයෙන් තමයි සියලු ධර්මතාවයන්ගේ පැවැත්ම තියෙන්නේ. ඉතින් කුසල පැත්තටත් එමයයි අකුසල පැත්තටත්. ඒ නිසා කුසලයන්ගේ පැවැත්ම තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්, අකුසලයන්ගේ පැවැත්ම තියෙන්නේ අයෝනිසි මනසිකාරය. එතන අපේ කුසල පාසික ධර්ම පෝෂණය කරන්නත් ඒකයි බුදුරජාන් වහන්සේ යෝනිසෝ මනසිකාරය හැර තවත් දෙයක් නැහැ කියලා. ඒක රජ්ජත්තිකංග කියන්නේ තමා තුළ තියෙන සුදුසුකමක් හැටියට. ඒ යෝනිසෝ මනසිකාරය නැත්තම් අන්න කොච්චර කුසල ධර්ම තිබුණත් ඒව එකක්වත් පෝෂණය වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කරන්න 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 තමයි අන්න ඒව පෝෂණය වෙලා යන්නේ. එතකොට ඒකයි දැන් සිහිය වෙන්න පුළුවන්, ඉන්ද්‍රිය ධර්ම පහම වෙන්න පුළුවන්, බොජ්ජංග ඔය ඔක්කොම පෝෂණය වෙන්නේ යෝනිසෝ මනසිකාරය කරන තාකල්. එතකොට සිහිය කියන දේ දිනු කරගන්න යෝනිසෝ මනසිකාරය, ප්‍රඥාව කියන එක පහල කරගන්න නම් යෝනිසෝ මනසිකාරය. ඊයේ දේශනාවත් කිව්වේ තත්‍ර බික්ක මේ යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ කියන මහන්නේ යෝනිසෝ මනසිකාරය කිරීම තුළ තමයි මේ ප්‍රඥාව කියන එක පහළ වුණේ. ඒතර උන්වහන්සේලා ඒ ප්‍රඥාව පහළ කරගන්න කරලා තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ නිසා තමයි යෝනිසෝ මනසිකාරය හැම ධර්මතාවයක් එක්කම කතා කරන්නේ. ඉතින් යෝනිසෝ මනසිකාරය කරන තාක්කල් තමයි ඒතර මේ කුසල පැත්ත වෙන්න, කුසල පැත්ත හැම ධර්මතාවයක්ම පවතින්නේ. ඒතර අයෝනිසෝ මනසිකාරයෙන් තමයි අකුසලයන් පවතින්නේ. ඒ නිසා ඒතර මේක ආහාරය කියලා බුදුරජාන් වහන්සේ කියන ආහාර ගන්නවා වගේ තමයි යෝනිසෝ මනසිකාරය කරනවා කියන එක. දැන් අපි දන්නවා දැන් ආහාර පිළිබඳව අපි මුළු ලෝකෙම ආහාර ඉගෙන ගන්නවා. හැබැයි කන්නේ නැත්තම් පෝෂණීය කෙනෙක් ඉන්නේ නැහැ. රස දන්නෙත් නැහැ, පෝෂණීය දන්නෙත් නැහැ. පෝකන පෝෂණ ඇති වෙන්නෙත් නෑ රස දන්නෙත් නෑ. එනම් කන කෙනාට තමයි තියෙන. ඒ වගේ තමයි මේ ධර්මය කියන්නෙත් ආහාරයක් වගේ කියනවා. එතකොට ධර්මයේ ඔකෝම දැනගන්න. හැබැයි යෝනිසෝමනසිකාරය කරන්නේ නැත්තම් අන්න එකකින්වත් පෝෂණය වෙන්නේ නෑ. ඒ කියන්නේ පෝෂණීය වූත්තේ සිහිය, සිහිය පෝෂණය වෙන්නේ නෑ. දැන් අපි ධර්ම කාරණා වශයෙන් ගොඩක් දන්නවා. හැබැයි සිහිය වශයෙන් අපිට පෝෂණය වෙලා නෑ. ඒ නිසා තමයි අර ඒ ධර්මයන් සම්මුඛ අපිට සිහිය පවතින විදිහ නෑ. සිහිය පවතින්නේ නැත්නම් මොකද සිහිය අපේ පෝෂණය වෙලා නෑ. හැබැයි ධර්ම කාරණා වශයෙන් අපි දන්නවා. අර ආහාර කෑම හදන්න දන්නවා වගේ තමයි. යහුවොත් එහෙම සියලුම කෑම හදන හැටි කියන. නමුත් ඉන්නේ මන්ද පෝෂණී නේද? ඇයි අන්න අර කෑම දැනගතර එකක්වත් කාලා නෑ. ආනේ වගේ තමයි යෝනිසෝ මනසිකාරයේ නොකරොත් ත්‍රිපිටකයේම කටපාඩම් කරත් සිහිය පිහිටන්නේ නෑ. ඒකයි සිහිය පිහිටන්න නම් මොකද සිහියට තියෙන ප්‍රධානම ආහාරය මොකද්ද? යෝනිසෝ මනසිකාර සති සම්පජඤ්ඤය කියන දෙකටම තියෙන ආහාරය තමයි යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරය කරොත් තමයි සිහිය පෝෂණය වෙන්නේ, නුවණ පෝෂණය වෙන්නේ. ඒක. ඒතර අපි දැන් මේ දේශනේ වුණත් ඒකයි. දැන් අපි කියමු අපිට ඔන්න අපි අහලා තියෙනෝනේ අපි දැන් මේ දුක් විඳින්නේ මොන පත්‍යද? ජාති පත්‍ය නේද? ඒ ශෝක පරිදේව දුක් දොම්නස් ඔක්කොම ජාති ඇති කල්ලි ජාති හේතු කොටගෙන දැන් සියලු දුක් දොම්නස් හටගන්න. දැන් ඒක අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවා. එතකොට හැබැයි සමාල්ලාට ඔන්න අපිට ජීවිතේට දුක් දොම්නස් හට ගන්නවා. එතකොට සිහ පිහිටනවද? නෑ. ඇයි? දැනගත් පමණින් පෝෂණය වෙන්නේ නෑ. එහෙනම් සිහිය පෝෂණය වෙලා තිබුණොත් සිහියට තමයි පුළුවන් සිහි කරලා දෙන්න. මොකද්ද? අන්න මේ දුක් විඳින්නේ අන්න ඉපදිච්ච නිසා කියලා. ඒක පුළුවන් සිහියට තමයි. එම වගේම ප්‍රඥාව නුවණට තමයි ඒක තියෙන්නේ. අවබෝධයක් තියෙනවා නම් අන්න අවබෝධය තමයි දැනගන්නේ අන්න මේ මං දුක් විඳින්නේ මොකකින්දද? ජාති පච්චයා කියලා. ඒ නිසා මේ සති සම්පජඤ්ඤය සිහිය නුවණ තිබුණොත් තමයි පුළුවන්. නැත්තම් දැනගත් පමණින් අන්න ඒක ඇති කරලා දෙන්න හැකියාව නෑ. ඒක දැන් කෑම දැනගත්තට ඕ කෑවේ නැත්තම් පෝෂණයක් නෑ. අපි කවුරුත් දන්නවා නිමිති කෑවොත් යකඩෙනවා. හැබැයි කවදාකවත් නිමිති කාලා නෑ. එතකොට එහෙම යකඩ යාගේ නිමිති කෑමෙන් යකඩ ඇවිල්ලා පෝෂණය වෙන්නේ නෑ. මොකද දැනගත්තට එහෙම වෙන්නේ නෑ. කන්නම ඕන. ඒකයි. ඒ නිසා තමයි එක දහම් පදයක් හරි දැනගෙන ඒක පාවිච්චි කරොත් එයාට තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි සහස් සම්පිච්චේ ගාථා අනත්ත පද සංගත ගොඩාක් ගාථා ඉගෙනගෙන වැඩක් නැතිව. හැබැයි එක ගාථාවක් හරි කෙනෙක් හරියට පුරුදු පුහුණු කරොත් අන්නයට එකෙන් අවබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා දේවල් දැනගත් පමණින්ම එතකොට අපිට ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි පොඩි කාරණා පවා බුදුරජාන් වහන්සේ නිතරම අනුසිහි කරන්න. පච්චවේ කිතබ්බං ඊළඟට සමනුපස්සිතබ්බං ඈ ඔය වගේ වචන ගොඩකින් මේ යෝනිසෝ මනසිකාර කරන හැටි පෙන්නනවා. නිතරම පත්විශ්වාස කරන්න කියනවා. ඊළඟට සමනුපස්සන අනුපස්සන ඒ ඔක්කොගෙම කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාර කරන. එහෙම කරන්න තමයි අන්න අපිට මේ සිහිය නුවණ ආදී දේවල් පෝෂණය වෙන්නේ. දැන් අපි කවුරුත් දන්නවා අපි ලෙඩ වෙනවා කියලා. අහලා තිනවනේ නේද? හැබැයි ලෙඩ වෙනකොට ආන්දුකට බය. මොකද ලෙඩ වෙනකොට මේ ලෙඩ වෙන කයක් තියනවා කියලා සිහි වෙන්නේ නෑ. මම ලෙඩ වුණු එක තමයි ඊට පස්සේ වෙන්නේ. ඇයි මට එහෙම උනේ කියලාත් අහනවා ඊට පස්සේ නේද? ඈ ලෙඩ වෙන කයක් තියාගෙන ලෙඩ වුණාට පස්සේ ඇයි ලෙඩ උනේ කියලා අහනවා. ඊට පස්සේ ඉතින් හොයන්න යනවා. ඉතින් ඒ නිසා තමයි ඒ වගේ පොඩි දේවල් පවා නිතර මොකද කරන්න කියලා තියෙන්නේ. ආනපත් වේශා කරනට කියන්නේ ව්‍යාධි ධම්මෝම්මි ව්‍යාධිම්මා අනතීතෝති අබින්හම් පච්චවේකිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. එතකොට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම නිතර නිතර සිහි කරන්න කියනවා. පත්‍යක්ෂා කරන්න කියන මොකද්ද? ජරා ධම්මෝම්මි ජරාවට පත්වෙනවා. ජරම්මා අනතීතෝති ජරාව ඉක්මෝලා නැහැ. දැන් මේ ජරාව කියන එක පොඩි ළමයෙකුත් දන්නවා. ඒක පොඩි ළමයෙක් කියවොත් පරිලම කවත් ඔයා ඉදිරියට මොකද වෙන්නේ? එතරගේ සියාච්ච කෙනෙක් වෙයි කියලා. නේද? එයාත් ඒක තමයි දන්න දෙයක්. හැබැයි පොඩි ළමයි දන්න දෙයක් වුණත් ඒක සිහි කරන කෙනාට විතරයි සිහිය පිහිටන්නේ. ලෙඩ වෙන එක ගැනත් එහෙමයි. මේ හැම දෙයක් ගැනම එහෙමයි. දැන් මැරෙනවා කියලා අපි දන්න ඔක්කොම. නමුත් මරණ සතිය වැඩෙන්නේ නම් මොකද කරන්න ඕනේ? අන්න සිහි කරා යෝනිසෝ මනසිකාරය කරොත් තමයි මරණවා කියන සිහිය හැම මොහොතෙම තියෙන්නේ. නැත්තම් ඉතින් හෙට මැරෙන්න ඉන්නවා. දැන් දන්නේ නැහැ. දැන් හෙට මැරෙන්න ඉන්නේ. තාම සිහියක් නැහැ. ඒකයි. ඒ සිහිය තියෙන්නේ සිහි කරොත් විතරයි. ඒක මනසිකාර කරොත් උනාද මේ මොහොතේ ඉඳලා මනසිකාර කර කර ඉන්නවා හෙට මැරෙන්න පුළුවන්. එතකොට හෙට උන්න මැරෙන්න පපුව හිර වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න සිහිය පිහිටනවා. එතන සිහිය පිහිටනවා. ඒකයි. එතන එහෙම අර මිනිස්කාරය කළා නැත්තම් ඒ ධර්මතාවයට පවතින විදියක් නැහැ. ඒකයි පෝෂණය ලබා දෙන්නේ, පැවැත්ම දෙන්නේ මොකෙන්ද? මේ මිනිස්කාරයේ තුලින්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ යෝනිසෝ මිනිස්කාරයේ හැම තැනටම දේශනා කළා. තින හැම භාවනා කරනකොටම යෝනිසෝ මිනිස්කාරයේ ඒක සෝතාපන්න වෙන්න, සකදාගාමීන්, අනාගාමීන්, අරහත් වෙන්න. එතන උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබලා තින්නේ මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්. ඒකයි. එතකොට ඒ විදිහට යෝනිසෝ මනසිකාරය කරන්න කරන්න තමයි එතකොට අර කුස මේ අපි පොඩි කාරණා පවා අපිට සිහිය තුල පෝෂණය වෙන්නේ. සිහිය වශයෙන් පෝෂණය වෙන්න ඕනි, ප්‍රඥා වශයෙන් පෝෂණය වෙන්න ඕනි, සද්ධා වශයෙන් පෝෂණය වෙන්න. එතකොට ඒ පෝෂණය තියෙන මේ යෝනිසෝ මනසිකාරය කරොත් පමණ. නැත්තම් කරුණු දන්නවා විතරයි. එහුවොත් ධර්ම කාරණා වශයෙන් අපි දන්නවා. අර ආහාර පාන වශයෙන් දන්නවා. ඒක විටමින් වර්ග කියන්නත් පුළුවන්. මේ ආහාරය කැවොත් මේ විටමින් තියෙනවා. ඉතින් එහෙම කතා කරන්න කාටත් පුළුවන්. නමුත් අර පෝෂණයේ තියෙන්නේ අන්න අර අනුභව කරන කෙනෙකුට පමණයි. ඒ වගේම අපි දැන් අපේ පැත්තෙන් ගත්තොත් අපි ධර්මය ගොඩාක් දන්නවා. සමහර ධර්ම කාරණා පිළිබඳව අපිට සිහිය පිහිටනවා. සමහර ඒවා පිහිටන්නේ නැහැ. ඇයි? අපි සමහර දේවල් නිතර සිහි කරනවා. ආනේ දේ තුල අපේ සිහිය පෝෂණය වෙලා තියෙන සමහරව අපි දන්නවා විතරයි. නමුත් අපි කියනවා මම ඒක දැනගෙනත් හිටියේ එකක්. ඒ වුණාට මට ඒ වෙලාවට සිහිය පිහිටියේ නැහැ. ආනේ ඒක. දැනගෙන හිටියට එහෙම බෑ. සිහිය වශයෙන් මෝරන්න ඕනේ. සිහිය මෝරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? යෝනිසෝ මනසිකාරය නිසා මේ සති සම්පජඤ්ඤ කියන දෙකටම තියෙන ආහාරය තමයි යෝනිසෝ මනසිකාරය. ඒතර සිහිය යෝනිසෝ මනසිකාරය කරොත් මොකද වෙන්නේ? සිහියට ඒක පිටනවා. සිහියෙන් කරන්නේ මොකද්ද? මතක් කරලා දෙනවා. නේද? දොරටුපාල වගේනේ. සිහිය කියන්නේ දොරටුපාල වගේ. ඉතින් දොරටුපාලේ නිකන් දාලා තිබ්බොත් දැනුම දෙනවා දොර අරින්න. එතකොට ඔක්කොටම දොර කොල්ලන්ටයි බල්ලන්ටයි නේද? එනිසා එහෙම දැම්මොත් දොර අරින්න විතරයි දන්නේ. එහෙම නෙමෙයි. අන්න සිහිය දානවා. සිහියට අන්න යෝනිසෝ මනසිකාරය තුලින් හැමදේකම ස්වභාවය කියලා දෙන තුර තමයි සීයෙන් එකයි සති ධාරණතා අපිලාපන සීය දේවල් මතක තියාගන්න. ඒ වගේම හරියට මේ වෙලාවට මතක් කරලා දෙනවා අනිත්‍යයි කියලා සිහි කරලා දෙනවා, අනාත්මයි කියලා සිහි කරලා දෙනවා, ඔබ මේ දුක් විඳි ඉපදිච්ච නිසා කියලා දුක් විඳලා දෙනවා, මේ සියලු දුක්ඛයන්ට හේතු මේ කැමැත්ත කියලා සිහි කරලා දෙනවා. ඒතර ඒ සිහි කරලා දෙන්නේ යෝනිසෝ මනසිකාර සිහි කරොත් තමයි සිහිය පිහිටන්. නැත්තම් සිහිය පිහිටන්නේ නැහැ. එතකොට ඒ නිසා නැවත ඒ ධර්මතාවයන් පිළිබඳව අන්න යෝනිසෝ මනසිකාර කිරීමෙන් තමයි ඒ සිහිය උපදවා ගන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරියට ගත්තොත් ආහාර වගේ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගත්තොත් මොනවාගේද? ආහාර වගේ. ඒ ආහාර තිබූ පමණට ඕ කාටවත් පෝෂණය වෙන්නේ නැහැ. දැන් අපි කියන ලංකාවේ ධර්මදීපයක් කියන. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කෑම තියෙන තැන ලංකාවේ. හැබැයි කන මිනිසු කවුරුත් නැහැ. ඉතින් කෑම තිබුණ පමණින් නේද? සමහර ගෙවල් තුන ඒ ගෙදර හැම වෙලේම කෑම තියෙනවා. හැබැයි දෙතුන් දෙනෙක් බිම ආමතෙන් වැටිලා. එතකොට ඇයි කියලා හෙවත් එහෙම කවුරුත් මං ඉවෙනව කන්නේ නැහැ. එතකොට ඉතින් ආමතේ තමයි නේද? ඉතින් ඒ වගේ තමයි ධර්මයේ තිබූ පමණින් මිනිස්සු සිහිය තියන අය, නුවණ තියන අය, ප්‍රඥාව තියන අය වෙන්නේ නැහැ. ඇයි? කෑම තිබුණේ උනට ඇත්තටම කාලා නෑ. කෑවොත් විතරයි සිහිය නුවණ ඔක්කොම පෝෂණය වෙන්නේ. ඉතින් නිසා බුදුරජාන් වහන්සේගේ එතකොට ධර්මයේ හරියට මොකක් වගේද? ආහාරයක් වගේ. එහෙම නැත්නම් ඖෂධයක් වගේ. දැන් බෙහෙත් තිබූ පමණින් ලෙඩ හොඳ වෙනවද? නෑ. හැමදාම අර පෙත්ත ගන්න ඕනේ. ඒතර තමයි සීනි බහින්නේ, කොලෙස්ටරෝල් බහින්නේ නේද? අරම ඔක්කොම වෙන්නේ පෙත්ත බොන තරමට. ඉන්ද්‍ර හිට ලැබුවොත් එහෙම මොකද වෙන්නේ? අපි වගේ. ඒතර ලෙඩ හොඳ වෙන ගතිය ටිකක් අඩු වෙනවා නේද? ඒතර නිතර බිව්වොත් තමයි ඒක පාලනය වෙනව, සමහරව පාලනව, සමහර ලෙඩ මුලින්ම අයින් වෙලා යනවා. ඉතින් ඒ වගේ මේ ධර්මයේ ඒක නිසා ධම්මෝසද සමන්නත්ති, ධර්මයේ කියන්නේ ඖෂධයක්. ඒතර කියන ඒතම් පිවත බික්කව මහන්න මේක බොණ්ඩ. බිව්වේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය, එතකොට ආහාරයක් වගේ නැත්නම් බෙහෙතක් වගේ, ඒ ධර්මය පානය කිරීම නැත්නම් අනුභව කරනවා කියන එක තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒකයි සෝතාපන්න භාවය නැත්නම් සම්මා දිට්ඨියක් කෙනෙකුට පෝෂණය කරගන්න ඕන නම් අන්න පේනනෝ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය. බණ අහල විතරක් බෑ, යෝනිසෝ මනසිකාරය කරන. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනකොටම කියනවා, මතක් කරලා දෙනවා, තන් සුනාත සාදුකම් මනසිකරවතු, හොඳට අහන්න කණ්ඩ. මේ කෑම දෙනවා දැන් ගිහිල්ලා කණ්ඩ කියන ඒ වගේ. කෑම පත දීලා නිකන් ඉන්න, කෑම පත දීලා කියන මේක උතන මිඳගෙන කාලා යන්න. එතකොට තමයි මෙතන ඉඳලා කාලා ගියොත් මෙතන ඉඳලා මෙයාට පෝෂණයක් තියෙනවා. එතකොට ධර්මයේ අහන මොහොතේම ඉඳලා යාට යෝනිසෝ මනසිකාරය කරන්න හැකියාව තියෙන. හැබැයි බෝධුරට වෙන එකේ අනිත් පැති. ඉතින් ඒතොට පෝෂණය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒකයි මේ සෝතාපන්න වෙන්න අංග හැටියට පෙන්වනට පෙන්නේ සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. ඉතින් ඒ යෝනිසෝ මනසිකාරය අපි බණ අසනකොට කරනවා, අහපු ධර්මයේ ඊළඟට සිහි කරනවා, අහගෙන ගිහිල්ලා අපි යෝනිසෝ මනසිකාරය කරනවා, සජ්ජායනා කළ යෝනිසෝ මනසිකාරය කරනවා, තව කෙනෙකුට කියලා. ඉතින් ওই විදිහට විවිධ අවස්ථාවලදී යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. නමුත් හැමතැනදීම කරන්නේ යෝනිසෝ මනසිකාරය. ඒතර මේ සමතය වඩනවා කියලා අපි කරන්නේ, විපස්සනා වඩනවා කියලා, ඒත් යෝනිසෝ මනසිකාරය. ඉතින් එතකොට මෙන්න මේ සියලුම ධර්මතාවයන්, එතකොට මෙන්න මේ පවතින හේතුව තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට දැන් අපි දන්නවා අපේ හිතේ අනවශ්‍ය දේවල් ගොඩාක් මතක හිටිනවා. ඔක්කොම මතකයි නේද? එතකොට හොඳ දේවල් මතක හිටින්නේ නැහැ. ඇයි? හොඳ දේවල් සුතේසුත මත්තන්. මොකද්ද? ඇවුවොත් ඇවුවා විතරයි. හැබැයි මොනවාරි දෙයක් නේද, අකුසල පැත්තෙන් අනවශ්‍ය දෙයක් කිව්වොත් එහෙම සුතේසුත මත්තන් වෙන්නේ නෑ. ඇහුවත් ඇහුව විතරක් වෙන්නේ නෑ. මොකද අහපු දේ මොකද වෙන්නේ? මනසිකාර වෙනවා. ඒකයි දැන් කවුරු හරි අපිට ඔයාට මේ අරයා මෙහෙම බැන්නා කිව්වොත් ඉතින් එතන ඉඳලා ඔන්න මනසිකාර වෙන. ඒක සුතේ සුතමත්තන් වෙන්නේ නෑ. ඈ යනින් ගමන් කියාගෙන ගියොත් එහෙම ඔයාට අරයා බැන්නා කියලා මම පොඩ්ඩක් ගිහින් එනකන් ඉන්න කිව්වොත් එතකොට එනකොට අමතක වෙනවද? ඈ එනකොට අමතක වෙනවද? ඔයා මට මොකද කිව්වා නේද මේ අරයා මෙහෙම කිව්වයි කියලා. ඇයි එන එනකන් අයෝනිසෝ මනසිකාරය කරලා තියෙනවා. ඒ නිසා ඒක එකයි සුතේ සුතමත්තන් වෙන්නේ නැහැ. ඒවා අහපු වෙලේ ඉඳලා මනසිකාර වෙනවා. ඉතින් මේ මනසිකාර වෙන්නත් හේතුවක් තියෙනවා. අහන දේ අපි පිළිගන්න ගතියක් තියෙනවා. ඒ පිළිගත් එක මොකද වෙන්නේ? මනසිකාර වෙනවා. ඒකයි. එතකොට හැම දෙයකටම හේතු දෙයක්. ඒත් මනසිකාරයටත් ආහාරයක් තියෙනවා. ඉතින් මනසිකාරයට තියෙන ආහාරය තමයි අන්න සද්ධාව සහ අසද්ධාව. සද්ධාව තුලින් යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්, අසද්ධාව තුලින් අයුන්ත. ඉතින් අපි ගත්තොත් අපේ හිතේ යමක් මනසිකාර වෙන්නේ පිළිගත් දෙයක්ද නොපිළිගත් දෙයක්ද? පිළිගත් දෙයක්ද නොපිළිගත් දෙයක්ද? එතකොට පිළිගත් දෙයක් තමයි අපි නිතරම අන්න මනසිකාර කරන්න. එතකොට පිළිගත් දෙයක් තමයි මනසිකාර කරන්න. නොපිළිගත් දේවල් මනසිකාර කරන්න යන්නේ නැහැ. ඒකයි. එතකොට අර වගේ දේවල් ඇහෙනකොටම අපි මොකද වෙන්නේ? පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගන්න හින්ද තමයි ඊට පස්සේ ඒකත් එක අර මනසිකාරය කියන කෙනා. ඉතින් මනසිකාරය කරපින්දා අර කියන දේවල් අපිට කිසිවක් අමතක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට ඈත අතීතයක් ඔක්කොම අනවශ්‍යයි කියන දේවල් ඔක්කොම මතකයි. අපි සමහරක කාලවලදී ගොඩාක් දන් දීලා තින ඒ කාලෙම අපි පොඩි වැරද්දකුත් කළා. දැන් මතක මොනවද? වැරද්ද හොඳට මතකයි. එයි ඒක අනුස්සති කරා. ඡාග අනුස්සති පැත්තකින් තියලා අපි අන්න නේද පසුතැවීමක් වශයෙන් කල්පනා කරා. ඉතින් ඒක මතකයි අපිට. පොඩි අකුසලියත් එතකොට හිතට අන්න මතකයේ තියෙනවා. ඉතින් ඒක වරින් වර අපිට මොකද වෙන්නේ? මතක් කරලා දෙනවා. වලින් වර වරන් වර ඒක අපෙන් එනවා හිතට. ඒ මොකද අර මානසිකාරයෙන් ඒක පෝෂණය වෙලා තින්නේ. ඒකට මුල් බැහැලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක නැති වෙන්නේ නැහැ හිතින්. ඉතින් ඒ නිසා මේ සියලුම කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. ඒතර මොකෙන්ද පවතින්නේ? මානසිකාරයෙන්. ඒතර මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. ඒතර අයෝනිසෝ මානසිකාරය යන්න නතර කරලා ඊට පස්සේ යෝනිසෝ මානසිකාරය පුරුදු කරොත් මොකද වෙන්නේ? කුසල ධර්මයන් පවතිනවා. කුසල ධර්මයන් ඔක්කොම මුලින්ම උපටලා ගැලවිලා අයින් වෙනවා. ඊළඟට හැම ධර්මයක්ම හටගන්නේ මොකෙන්ද කියනවා. හැම ධර්මයක්ම හටගන්න තැන මොකක්ද කියන විතර පස්ස සමුදයා සබ්බේ ධම්ම. හැම ධර්මතාවයක්ම සකස් හටගන්න තැන තමයි ස්පර්ශය කියලා කියනවා. එතන ස්පර්ශය කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක එකතුවර තමයි පස්ස කියලා කියන්නේ. ඇහැයි රූපයයි හිතයි එකතු වුණා නම් ඒකට කියනවා අන්න චක්කු සම්පස්සේ. මේ විදිහට මේ අජ්ජත්තික ආයතන බාහිර ආයතනයි විඥානයයි එකතු වෙන මුහු වෙන එකට තමයි මේ පස්ස කියලා කියන්නේ. ආනේ ස්පර්ශය හටගත්තට පස්සේ තමයි හැම ධර්මතාවයක්ම හටගන්න තැන. එතන ස්පර්ශය හට ගැනීම තුනේ හටගන්න ස්පර්ශය නැතුනොත් ඒවා නැතිල යනවා. එතකොට මේ ඇහැයි රූපයයි විඥානය එකතු වෙලා තියෙන තාක්කල් තියෙනවා. ඊළඟට කනයි සද්දයි විඥානයයි එකතු වෙලා තියෙන තාක්කල් තියෙනවා. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙලා තියෙන තාක්කල් තියෙනවා. කයයි පාසයි විඥානය එකතු වෙලා තියෙන තාක්කල් තියෙනවා. මනසයි සිතිවිලි ධම්මයි එකතු වෙලා තියෙන තාක්කල් ලන්න තියෙනවා. එතකොට මෙන්න මේ එකතුව තියෙනකන් තමයි කුසල පැත්තේව වෙන්නත් පුළුවන් අකුසල පැත්තේව වෙන්නත් පුළුවන් මේ තියෙන. තිස් එකතුව තියෙනකම් තියෙන. එකතුව නැති වුණ ගා මොකද වෙන්නේ? අන්න නැති වෙලා යනවා. ඒතර මේ ස්පර්ශය තමයි මේ හැම ධර්මතාවයක්ම හට ගන්න තැන හැටියට පෙන්වන. කුසල පැත්තෙනොත් අකුසල පැත්තෙනොත්. දැන් අපිට මේ වෙලාවේ බන ඇහෙන්න මොකද වෙන්න ඕනේ? ස්පර්ශ වෙන්න ඕනේ. කනයි සද්දයයි විඥානය එකතු. විඥානය නින්දට ගිහිල්ලා එතකොට මම මේ බෙරියන්. ඉතින් බන ඇහෙන්නේ නේද? මොකද හටගන්නේ නේද? නැති වෙනවා. ඒතර පීතියක් ඒතර හටගන්නේ අවබෝධ වෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් නිසා මේ ස්පර්ශයෙන් තමයි හටගන්නේ. ඊළඟට දැනෙන තේරෙන තමයි මොකද්ද? වේදනාව. එතකොට අපිට දේවල් දැනෙන්නේ මේ වේදනාව. ජීවිතයේ දැනුනේ මොකෙන්ද? මට දැන් විඳවලා ඇති වෙලා තියෙන්නේ. ඒතර ජීවිතේ පා වෙන්නේ වේදනාව තුලින්. ඒකයි අපි කියන්නේ විඳවලා විඳවලා දැන් නම් මට තිත්ත වෙලා තියෙන්නේ. ඒතර වේදනාව තුලින් තමයි අපිට යමක් දැනෙන්නේ තේරුම් ගන්න පුළුවන් තැන. ඒකයි වේදනාව සමෝසනෙති විඳීමත් එක තමයි. යම් වේදේති තන් සංජානාති යම් සංජානාති තම් විජානාති විදිහට පෙන්වන්නේ. ඒතර දේවල් අපිට දැනෙන තේරෙන තමයි වේදනාව. විඳීමත් එක තමයි අපි දේවල් අපිට අල්ලන්න පුළුවන් තැන වෙන්නේ. ඉත වේදනා සමෝසන සබ්බේ ධම්මා කියන එකම කුසල පැත්තේ වෙන්නත් පුළුවන් අකුසල පැත්තේ වෙන්නත් පුළුවන්. ඊළඟට සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්ම. හැම ධර්මතාවයකටම ප්‍රමුඛත්වයේ දෙන්නේ මොකද්ද? සමාධි. කියන්නේ සිතේ ඒකාග්‍රතාවයේ තියෙනකන් විතරයි කුසල පැත්තේත් අකුසල පැත්තේත් ධර්මතා පවතින. හැබැයි සමාධි දෙකක් තියෙනවා. මිච්ඡා සමාධි සහ සම්මා සමාධි. ඒතර අපේ හිත සසර පුරාවටම අකුසලයේත් එක්ක හිත එකඟයි. අකුසලයේත් එක්ක හිත විරෝධතා පාන්නේ. අකුසරයක් ආපු ගමන් එකඟතාවය එකඟතාවේ තියෙන තාක්කල්මක දෙන්නේ ආන්න අර අකුසරිය පවත්වාගෙන යන්න පුළුවන්. එනිසා අර මූලිකවම නැතැ ප්‍රමුඛත්වය දෙන්නේ සමාධි. ඒක හරියට ගිවිසුම වගේ. ගිවිසුම තියෙනකම් කාටවත් අතැරල යන්න බෑ. ගිවිසුම් ගාලා තියෙන කියලා අපි කියනවා. ඒ නිසා ලේසියෙන් එයාට දාලා යන්න විදිය නෑ. ගිවිසුම් ගත කරලා තියෙන. ඒ වගේ තමයි සමාධිය තියෙනකම් අනිත් කාටවත් අන්න කුසලේ පැත්තේ වෙන්න පුළුවන්. අකුසලේ පැත්තේ ලේසි යන්න බෑ. මොකද ප්‍රමුඛත්වයේ දීලා තියෙන සමාධි ඒකාග්‍රතාවයේ තියෙනකම් කුසලයට වෙන්න පුළුවන්. අකුසලයට වෙන්න පුළුවන්. අනිත් ඔක්කොටම ඉන්න වෙනවා. ඒ නිසා මේ කුසල පැත්තෙත් අකුසල පැත්තෙත් අන්න සමාධිය තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. ඒතර සමාධිය තියෙන තාක්කල් කුසලයට පැවැත්මක් තියෙනවා. සමාධිය නැතුණු ගමන් කුසලේ නැති වෙනවා. අකුසල පැත්තිනුත් එහෙමයි. ඒතර අපිට සංසාරේ පුරාවටම හිත එකඟ වෙලා තියෙන මොකක් එක්කද? අකුසලයත් එක්ක. ඒ නිසා දැන් අකුසලයක් සිතට එනකොටම ගිවිසුම් ගහලා තියෙන හින්දා ආන්න ආපු ගමන් මොකද වෙන්නේ? ඉක්මනින් මේක පවත්වනු. ඒකට විරෝධතා පාන්න කවුරුත් නෑ. භාවනාවක් කරන්න ඕනි එන සිටි නේද? පරෝණෙව් ඇවිල්ලා බාධා කරන. හැබැයි මොනවාරි අනවශ්‍ය දෙයක් හිතනොන්ට බාධා කරන්න කිසි කෙනෙක් නෑ. මොකද හොඳට කිවිසුම් ගහලා තියෙනින්ද හොඳටම වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ සමාධිය තමයි එතට කුසලයටත් අකුසලයටත් ප්‍රමුඛත්වයේ එතකොට මේ ඒකාග්‍රතාවයේ තියෙනවා නම් හිතේ අරමුණේ මොකද වෙන්නේ? කිඳා බැහැලා පතුල්ලටම ගිහිල්ලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකනේ අපි සමහරව හිතනකොට ළඟට එනවා තේරෙන්නේ නැහැ. ජානගත වෙලා වගේ. දොරවල් අරනවා තේරෙන්නේ නැහැ. ළඟට ඇවිල්ලා තමයි හොල්ලනකොට තමයි ඔයා කොහෙදනේ ගියේ කියලා අහන්නේ. එතකොට තමයි ගැස්සිලා එන්නේ. එතකන් දන්නේ නැහැ. ඒ තරමට අරමුණට හිත ගොඩාක් කින්දා බයි. එතකොට ඒ කින්දා බැහිම තියෙන තාක්කල් අර බාහිර කිසි දෙයකින් බාධා නැහැ. දොරවල් ඇරියා කියලා ඒත් දැන් නැහැ. ඒවා මොකක්වත් සමාට ගානක් නැහැ. එතකොට මේ විදිහට මේ සමාධිය තමයි එතකොට කුසල පැත්තෙනුත් අකුසල පැත්තෙනුත් අනුපමකත්වය දෙන සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා. ඊළඟට සතාධිපතේය සබ්බේ ධම්ම හැම ධර්මතාවයකට ආධිපත්‍ය දරන්නේ කවුද? සීය කියනවා. ඒකෙත් තියෙන දෙකක් සම්මා සති මිච්ඡා සති. එතකොට අපිට අනවශ්‍ය අතීතේ ඔකෝ මතක් කරලා දෙන්නේ මොකෙන්ද? මේකේ. එතකොට මතක් කරලා දුන්න එකත් එක තමයි වැඩි තියෙන්නේ. එයා මතක් කරලා දුන්නේ මොකද්ද? ඒකත් එක තමයි ඔක්කොටම වැඩ කරන්න වෙන්නේ. මේක කරපන් කිව්වේ ගමන් නැත්නම් මේක හිතුව හිතන්න කිව්වේ ගමන් මොකද වෙන්නේ? හිතත් හිතන්නේ ඒක ඊළඟට අනිත් අයටත් ඉතින් ඒවත් එක තමයි ඔක්කොටම වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා අර සිහියෙන් තමයි අන්න ආධිපත්‍ය දරන්නේ. ඒ සිතටත් තියෙන පිළිසරණ සිහිය ගැටියට පෙන්වන්නේ ඒකයි. ඒතර සිතන්නේ නැත්නම් විඥාණයෙන් දැනගන්නේ සිහි කළා දෙන දෙයක්. ඒතර මේ හැම ධර්මතාවයකට ආධිපත්‍ය දරනවා කියන මේ සිහිය. ඒතර සම්මා සතිය අපිට තියෙනවා නම් අනිත් කුසල ඔක්කොටම යම් තැනක් තියෙනවා. එතකොට සීය පීටියාට පස්සේ තමයි අපිට දේවල් කරන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා තමයි නිවන් දකින්නත් ඒකායන මාර්ගය. මොකද නායකයාම අල්ලලා දෙනවා බුදුරයන් වහන්සේ. ඔයත් එක වැඩ කරන ඔයා හිටියොත් අනිත් ටික ඔක්කොම ඉන්නවා. ඒ නිසා සීය ඒකයි හැම තැනම නායකයා ඕනි. සති විනා චිත්තස්ස පග්ගහෝ නිග්ගහෝ කියලා කියන මේ සිහියෙන් තොරව සිතට නිග්‍රහ කරන්නත් බෑ. ඒ වගේම හිත නැගිටවල ගන්නත් බෑ. ඒතර හිත නැගිටවල ගන්නත් ඉන්න ඕනේ කවුද? සිහිය. හිත පාලනය කර සංසුන් කර පොඩ්ඩක් ඉන්න කියලා කියන්නත් ඉන්න ඕනේ කවුද? ඊය. මොකද මෙයා එක පාටම කලබල වෙලා වැඩ කරන්න යනවා. එක වෙලාවට මුකුත් ගානක් නැහැ වගේ නිවන් දකින්නවා මුකුත් මතක නැහැ නේද? ඔහේ ඉන්නවා. ඉතින් එතකොට මෙයාව ටිකක් උලුප්පල ගන්නෙත් සීය. මෙයා හදිස්සි වෙනවා. කලබල වෙනවා. ඉක්මනට නිවන් දකින්න ඕනි. එතකොට එනවා ඊමේල් එකක් සතියෙන්. එතකොට මෙයා මොකද වෙන්නේ? මෙයා කලබල වෙලා ඉන්නේ අප්පා මම මෙච්චර කල් හිටිය සතියෙන් පුළුවන් මං ඉක්මනට යනවා. එතකොට සීය තිබ්බොත් අන්න පොඩ්ඩක් ඉන්න කියලා අන්න සඳ සීය නැති වුණ ගා මොකද වෙන්නේ? යනවා. ඒකයි. ඉතින් එතට හිත සංසුන් කරන්න කලබල ගති අයින් කර මේව කරන්නෙත් මේ සිහියෙන්. ඒ වගේම හිත උලුප්පල ගන්නෙත් සිහියකයි නායකත්වේ. එතට අපි දන්න සමහර දඹොජ්ජංග ගත්තත් ඉන්ද්‍රිය ධර්ම ගත්තත් සමහර වෙලාවට ඒව අවශ්‍ය නැහැ. දැන් සමහර තුන පහ වර්ග තියෙන හැම ව්‍යංජනෙටම අවශ්‍ය නැහැ වැල්ලුණු හැම එකනම් චුට්ටු චුට්ටු හරි දානවා නේද? ආන්නේ වගේ තමයි සිහිය කියන එක හැමතැනම අවශ්‍යයි. සතිකෝහම් භික්ඛවේ සබ්බත්තිකං වදාමි කියන්නේ නායකත්වය හැම මොහොතටම ඕනි. අනිත් වැඩ කරන අය සමාලලාට හැම වෙලේම අවශ්‍ය නෑ. නායකය කියන්නේ මං ගිහිල්ලා මේක වැඩේ කරන්න හම්බෙන්නේ නෑ. අනිත් අය කියන්නේ ඔයා පොඩ්ඩක් ගිහින් නිදාගන්න මම මේ අයලව කරව ගන්න නේද? හැබැයි නායකයාට හැමතැනදීම එයාට නායකත්වය දරන්න සිද්ධ වෙනවා. එතකොට නමුත් අනිත් අයට සමාලලාට වැඩ ගන්න අනිත් වෙලාවට ඔෆ් වෙන්න පුළුවන්. නමුත් නායකයාට එහෙම බෑ. වැඩේ ඉවරනකන් සමාර්ථය අටින්ද වෙනවා. අනේ වගේ තමයි සීය හැම මොහොතෙම අවශ්‍යයි. ඒක ඒ නිසා තමයි නිවන් දකින්න ඒ කායන මාර්ගය හැටියට පෙන්වන්නේ සීය පෙන්වන්නේ ඒකයි. ඒ නිසා මේ සීයෙන් තමයි මේ හැම දෙයක්ම මේවා කරන්නේ. සමාන්ලාට හිතේ දුර්වල වුණාම නැගිටවල ගන්න සීයෝනි. ඒ වගේම සිත කලබල වුණොත් සංසුන් කර ගන්නත් සීයනේ. සබොජ්ජංග වලත් වෙනවා. සමාරලාට හිත බොහොම උදාසීන වෙලා කම්මැලි වෙලා ගියොත් එහෙම මේ වෙලාවට සමාධි සම්බොජ්ජංග පස්සද්දි ඌව වඩන්න යන්න එපා කියන එක. තවත් එයා උදාසීන වෙලා කම්මැලි වෙලා යනවා. ඒ වෙලාවට අන්න වඩන්න ඕනි මොනවද? ධම්ම විචය, වීරිය, පීති. ඒතොර තමයි අන්න අරයා නැගිටලා එන්නේ. අපාය ගැන සිහි කරලා දුන්න ගමන් නේද? ඔයා හෙට මැරෙන්න පුළුවන් අනේ කිව්වේ ගමන් ආයේ හිත උන්න දෙඟිටලා එනවා. ඒතොර ඒ කරලා දෙන්නේ කවුද? අන්න සී. ඒතොර සීය උපකාර වෙනවා මේ දේ කරගන්න. ඒතොර හිත යම් වෙලාවක බොහොම කලබලකාරී සංසෘ ඒ වෙලාවට අන්න ධම්මවිචය වීරියව කරන්න යන්න ඕනේ. මොකද තවත් එයා කලබල වෙනවා. ඒතොර මොකද කරන්නේ? අන්න ඒතොර තමයි සමාධි අන්න පස්සද්දි උපේක්ඛා වාදී දේවල්. ඒතොර තමයි හිත ඒතොර මොකද වෙන්නේ? අන්නම සංසුන් වෙලා එන්නේ. ඒතොර මේ හැම තැනටම ඕනි මොකද්ද? සිහිය අවශ්‍යයි. ඒ නිසා තමයි මෙතන සතාදි පතේයා සබ්බේදම හැම ධර්මතාවයකටම සිහිය අවශ්‍යයි. ඒතොර කුසල පැත්තේටත් ඒක උපකාර වෙනවා, අකුසලයටත් වෙනවා. හැම අකුසලයක්ම පවතින්නේ මිච්ඡා සතිය මුල් කරගෙනයි. ඉතින් වැරදි දේ සිහි කළා දෙන්න දෙන්නේ ඒ වැරදි ආය ආය ආයි දිගට පවත්වාගෙන යනවා. එතන මේ කුසලයටත් අකුසලයටත් මේ සිය වෙනතරින් යහපත් දේ සිහිපත් කරලා දුන්න ගමන් ඒකට කියන සම්මා සති, අයහපත් දයක් වෙන ඒකට මිච්ඡා සති කියලා කියනවා. ඊළඟට පඤ්ඤුත්තර සබ්බේ ධම්ම හැම ධර්මතාවයකට උත්තරම දේ තමයි ප්‍රඥාව. ඒතර ප්‍රඥාව තියෙනවා නම් කුසලයක් අකුසලයක් හටගත්තත් කිසි ගැටලුවක් නැහැ. මොකද ප්‍රඥාව තියෙනවා නම් කුසලයක් එයාට ප්‍රයෝගික කරගෙන ජීවිතේ අවබෝධය ඇති කරගන්න පුළුවන්. අකුසලයයි කියන දේවල් ප්‍රයෝගික කරගන්නත් ජීවිතේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා හැම ධර්මතාවයකට උත්තරම දේ තමයි මොකද්ද? ප්‍රඥාව. ඒ නිසා පඤ්ඤා නරාණං රතනම් මනුෂ්‍යයන්ට තියෙන වටිනාම දේ මොකද්ද? ප්‍රඥාව. ඒතර මේ ප්‍රඥාව තියෙනවා නම් ජීවිතේ මොන දේ වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විපතත් ප්‍රඥාව තියෙන කෙනාට සම්පතක් කරගන්න පුළුවන්, සම්පතත් සම්පතක් කරගන්න පුළුවන්. ප්‍රඥාව තොර වුණොත් ප්‍රඥාව නැතුණොත් විපතත්, විපතත් සම්පතත් විපතත්. ඒ නිසා ප්‍රඥාවන්තයන්ට ජීවිතේ වෙන විපත්තේ ඇයට වෙන ලැබෙන මොනවද? ඔක්කොම කමටහන් බවට පත් වෙනවා. ජීවිතේ හැම දෙයක්ම කමටහන් කරගන්න පුළුවන් ප්‍රඥාව තියෙනවා නම්. ඒක ජීවිතය අවබෝධ කරගන්න ලැබෙන කමටහන් තමයි අපේ ජීවිතයට වෙන බාධා, කරදර, පාසනල රෝග, නිന്ദා, අපාස ඔය ඔක්කොම කමටහන් කරගන්න පුළුවන් අපිට ප්‍රඥාව තියෙනවා. ඒකයි මේ හැම ධර්මතාවයකට උත්තරම දේ තමයි ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාවෙන් තොර වුණොත් මොකද වෙන්නේ? ඒවා ඔක්කොම අපේ ජීවිතේට මහා කරදර, බාධා, ප්‍රශ්න බවට පත් වෙනවා. ඒ නිසා ප්‍රඥාවන්තයාට එහෙම වෙන්නේ නැහැ. තමන්ගේට එන හැම දෙයක්ම කමටහන් කරගන්න පුළුවන්. දැන් අපි උදේ කතාවක් කිව්වේ මේ ස්වාමීන් වහන්සේ උදේ හරි ඊයර කිව්වර ස්වාමීන් වහන්සේ ආනම කමසෝනට යනවා භාවනා කරන්න. එතකොට මලමිනියකට ආස හිතෙනවා නේද? දැන් බලන්න ප්‍රඥාවතින් බින්ද උන්වහන්සේට ඒක කිසිම ගැටලුවක් වුණේ නැහැ. ඒක නිසා උන්වහන්සේ අන්න යෝනිසෝ මනසිකාරය දීලා උන්වහන්සේ ඒ මලකුණකට ආසහිතීමම උන්වහන්සේට ඉක්මනින්ම රහත් වෙන්න උපන්න. නැත්තම් තවත් ටිකක් කල් භාවනා කරන්න යනවා. මේක ඉක්මනින්ම අතහරින්න හැකියාව ලැබෙන අන්න මලකුණකට ආසහිතීම. ඒ නිසා ජීවිතේ මොන දේ ආවත් ප්‍රඥාව තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. මොකද අපිට මේ හැම දෙයක්ම අපේ ජීවිතයේ යථාර්ථය සත්‍යය පෙන්වලා දෙන නිමිති මිසක් ඒවා වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට මේ හැම දෙයකින්ම ජීවිතයේට යථාර්ථයක් සත්‍යයක් අවබෝධ කරගන්න පුළුවන්. ඒ අරමුණු හොඳද නරකද කුසල්ද අකුසල්ද කියන එකක් අදාල් නැහැ. සමහර දේශනාවල් තියෙනවා මිත්‍යා දෘෂ්ටි හිතට ආවම පස්සේ ඒව විපස්සනා කළ රහත් වෙන්න බුදුරජාන් වහන්සේ ගන්නලා දින හිතට එන මිත්‍යා දෘෂ්ටි ඒකයි. ඉතින් ඒ වගේ මේ ප්‍රඥාව අපි පාවිච්චි කරනවා නම් අපිට ජීවිතේ වෙන සියලුම දේ අපිට කමටහං කරගන්න පුළුවන්. ඒ නිසා තමයි කමටහං හැටියට තියෙනකොට දුක් වේදනාවත් මොකද්ද? කමටහනක්. ඊළඟට සැප වේදනාවක් කමටහනක්. ඊළඟට සිත් ගත්තොත් හොඳ හිතත් රාග සිතත් කමටහනක්, ද්වේෂ සිතත් කමටහනක්. ඒ විදිහට ඒ වගේ ගත්තාම හැම නිමිත්තක්ම බාහිරව සකස් වෙන හැම දෙයක්ම අපිට අන්න කමටහනක් කරගන්න පුළුවන් ජීවිතයට අවබෝධයට. ඒකට තියෙන්න ඕනෙම දේ තමයි මොකද්ද? අන්න සිය තිබගම් ප්‍රඥාව තිබුණොත් ඒකයි සති සම්පජඤ්ඤය කර තියෙන්නේ. මේ ප්‍රඥාව තියෙන කෙනාට ඒ හැකියාව තියෙනවා. ඒතර ප්‍රඥාව නැත්තම් පුළුවන්කමක් නැහැ. ප්‍රඥාවෙන් තමයි අපිට මේ ජීවිතේ යථාර්ථයකින් දී අවබෝධ කරගන්න හැකියාව තියෙන. ඒකයි ප්‍රඥාව ආලෝකයක් කියලා කියන්නේ. ප්‍රඥාව තියෙන වටිනාම ධනෙ හැටියට පෙන්වන්නේ. ඒතට ඒ නිසා මේ ප්‍රඥාව අපිට තියෙනවා නම් ජීවිතේ හැම දෙයක්ම අපිට ජීවිත අවබෝධයටම උපකාරක ධර්ම කරගන්න පුළුවන්. ඉස්සරහේ වටිනා ජාතක කතාවක් තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේක ජීවිතයක රජ කෙනෙකුට ඇමති කෙනෙක් වෙලා උපදිනවා. ඉතින් මේ ඇමති නිතරම රජතුමාට උපදෙස් දෙනවා. ඉතින් රජතුමාගේ දුක් ගැනීමලි මොනවා හරි කිව්වොත් හැබැයි රජතුමාට හැම වෙලේම දෙන උපදෙස් තමයි ඒකත් හොඳයි රජතුමනි කියලා. හැම දෙයකටම කියන්නේ ඒකත් හොඳයි. ඉතින් ඊට පස්සේ තමයි උපදේශයන් දෙන්නේ. ඉතින් මෙහෙම කාලයක් ඉතින් රජතුමාට ගොඩාක් අවවාදන් සාසනා කරමේ ඇමතිතුමා හිටියා. දවසක් රජතුමයි මේ ඇමති ගියා සංචාරයක් සඳහා කැලේ. ඉතින් කැලේ යනකොට මොකද උනේ? රජතුමා වලකට වැටුණා. පුරුද්දටම කියුණා ඒකත් හොඳයි රජතුමනි කියලා. ඉතින් හැබැයි ඒකට රජතුමා සතුටු වුණේ නැමු මං වලේ වැටිච්ච එක හොඳයි කිව්වයි කියලා. ඉතින් රජතුමාට හරිම කේන්තියක් තරහක් ආවා. ඇමතිතුමා මොකද කරේ? බොහොම අමාරුවෙන් මහන්සියෙන් රජතුමාව ගොඩට ගත්තා. ගොඩට අරගෙන ගත්තත් ඉතින් හැබැයි රජතුමාට මේ ඇමති කිරේ ඇති වුණු කේන්තිය අඩුනේ නැහැ. මොකද වලේ වැටිච්ච එක හොඳයි කිව්වා කියලා. ඉතින් ඒ නිසා කේන්තියට මොකද කරේ? ඇමති වලට තල්ලු කළා. ඕකත් හොඳද කියලා. ඒතර ඇමති කිව්වා මේකත් හොඳයි. මොකද මේ වගේ කේන්ති කාරකෙක් කියනකොට වැඩි වලේ ඉන්නේ නේද? ඉතින් ගම මේකත් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් දැන් ඒකටත් කේන්තියෙන් වලේ වැටුවට ඒකටත් මොකක් වන්ද මේකත් හොඳයි කිව්වනේ. ඊට පස්සේ ඒකටත් කේන්තියෙන් දැන් තරහින්ම ගියා යන්න. ඉතින් කැලේ තනියේ යනකොට රජතුමා හම්බුණා හොරු කණ්ඩායමකට. ඉතින් හොරුන්ට ඕන වුණා බිල්ලක් දෙන්න, බිලි පූජාවක් දෙන්න. ඉතින් රජතුමා කියන හොඳ දේහධාරී මිනිස්සෙන් හිතුවා දෙවියන්ට සතුටු වෙන්නම් බිල්ලක් දෙන්න පුළුවන්. ඉතින් රජතුමා අල්ලගෙන ගිහිල්ලා ඇඳුම් ගලවල නාවල මෙවකට නැංගි හැමතැනම තුවාල්. ඒව පැසවලයි වලේ වැටිලා නේද? ගන්නකොටයි වැටෙනකොටයි දැන් තුවාල ගොඩයි. ඉතින් මෙහෙම කෙනෙක් දෙවියන්ට පූජා කරන්න පුළුවන්ද? දේව පූජා ඵලය යන්න කියලා ඇරියා. ඉතින් වලේ වැටිච්ච එක හොඳයි. ඊට පස්සේ ඇමති දාලා අපි එක ඒකත් ඇමති අරන් ආවොත් ඇමති තමයි අහුවෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේ මොන දේ වුණත් ඒකේ හොඳක් තියෙනවා. ඒකට තියෙන්න ඕනේ මොකද්ද? ප්‍රඥාව තියෙන්න ඕනේ. ඉතින් ප්‍රඥාව තියෙනවා නම් අපිට ඔක්කොම අපිට ආශිර්වාදයට එනවා මිසක් අපිට මේ දුකක් හදලා දෙන්නවත් ප්‍රශ්න ඇති කරන්නවත් එනවා නෙවෙයි. ඔක්කොම අපේ ජීවිතේට වෙන ආශිර්වාදයට අපිට ගන්න පුළුවන්. හැබැයි ඒකට තියෙන්න ඕනේ දේ තමයි සිහිය නුවණ. ඒකයි ඒක විශේෂම ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාවෙන් අපිට හසුරුවලා ගන්න පුළුවන් ඔක්කොම කමටහනක් කරගන්න පුළුවන්. ඒ වගේ ඒකයි අර ස්වාමීන් වහන්සේට මලකුණකට ආසහිතෙනවා. නමුත් බලන්න උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේ සිය පීටුවගෙන අන්න අවබෝධ කරගන්නවා. ඉතින් උන්වහන්සේ අර තවත් කාලයක් රහත් වෙන්න තියෙනක ඉක්මන් කරගන්නවා ඒ වගේ විපතකදී. ඒ නිසා විපත අපිට සම්පත කරගන්න පුළුවන් ප්‍රඥාව තියෙනවා නම්, ඒ වගේම සම්පත සම්පත කරගන්න පුළුවන් ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව නැති තැන විපතත් ආන විපතක් වෙනවා, සම්පතත් විපතක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම ධර්මතාවයකම සාරය මොකද්ද? විමුක්ති සාර. ඒක හැම ධර්මතාවයකම හරය සාරය තමයි අත්හැරීම. ඒක හැම දෙයක්ම අත්හරින්න ඕනේ. අත්හැරීම තුළ තමයි අන්න හරය තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මහණෙනි, ඔබලා මේ ධර්මය අතාරින්න ඕනේ, අධර්මය ගැනනම් කියන්නම දෙයක් නැහැ. මේ ධර්මියත් යම් කිසි දවසක ඔබ අතහරින්න ඕනේ නිසා අධර්මිය ගැන කියන්න දෙයක් නැහැ කියනවා. ඉතින් ඒ නිසා තමයි කුල්ලූපමං වූ භික්කවේ ධම්මං දේශිස්සාමි නිත්තරණත්තාය නෝගානත්තාය. මහන්නි මේ ධර්මයේ දේශනා කරන්න පහුරක් වගේ අල්ලා ගන්න එහෙම නෙවෙයි, අත්හරින්න කියනවා. ඒතකොට ධර්මියත් අපි යම් දවසක අතාරිනවා, අධර්මිය ගැන අනිත් දේවල් අතහැරීම ගැන කියන්නම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ නිසා තමයි ධර්මයේ අපි පුරුදු පුහුණු කරන දැන් සමාධියක් ලැබලා අපි ඒකත් විපස්සනා කරන්නේයි. සමාධිය අත්හැරීම තමයි සාරේ තියෙන්නේ. ඒ නිසා තමයි සමාධිය වර්ලත් අපි ඒක විපස්සනා කරන. සමන්ලාට හිතට අවබෝධයක් ඥානයක් නුවණක් ඇති වෙන ඒකත් මොකද කරන්නේ? ඒකත් විපස්සනා කරනවා. යම් පිස්ස තන් ධම්මට්ටි ඥානං, තම්පි කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මන්ති ඥානං. ධර්මයේ පිළිබඳ ලොකු අවබෝධයක් ඇති කරගෙන ධම්මට්ටි ඥානෙ පටිච්ච සමුප්පාදයෙන් බලාගෙන යනකොට ඒතරේ ධම්මට්ටි ඥානයක් ඇති වුණා. මෙයා හිතනවා යම් පිස්ස තන් ධම්මට්ටි ඥාන, මේ ධම්මට්ටි ඥානය තම්පි කය ධම්මං වය ධම්ම, මේකත් ඒ වෙලා නැති වෙලා යන මේකටත් නොවැළිය යුතුයි, විරාග ධම්මං මේකටත් ඇල්ම දුරු කළ යුතුයි කියලා අන්න ඥානෙ ඇති කරගන්න. ඉතින් ඒ විදිහට අවබෝධයක් ආවත් ඒකවත් එකපාරට අල්ලන්නේ ඒකත් අන්න ඒකෙත් යථා ස්වභාවය බලනවා. එතකොට ඒකෙත් ඒකත් ග්‍රහණය කරගන්න යන්නේ නෑ. මට වැටුණා, මට තේරුණා, ඒ විදිහටවත් අල්ලන්න යන්නේ නෑ. නමුත් මුලින් අපි යම් අල්ලගැනීමක් වෙන්න පුළුවන්. නමුත් ඒකත් අතහ රිනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ හැම දෙයකම හරේ වියුත්තේ මොකද්ද? විමුක්තිය. එතකොට සාරේ හරේ වෙන්නේ අත්හැරීම. ඉතින් ඒ නිසා ධර්මයේ පුරුදු පුහුණු කරනකොටත් දැඩි ලෙස ඒ දේවල් මත ඒව උනත් අල්ලන්න එපා කියලා කියන්නේ. දැනට අපිට සමහර ධර්මතා තේරෙනවා. ඉතින් අපි ඒ විදිහට පුරුදු පුහුණු කරගෙන යනවා. නමුත් අපේ අභ්‍යන්තරිකව තියෙන කවුරු හරි කරුණු සහිතව මේක වැරදි කිව්වොත් මං එදාට මේක අත්හරිනවා. ඒකට කියනවා සන්දිට්ටි සොකුය දෘෂ්ටිය අපරාමාසි අල්ලගන්නේ නැහැ. අනාදානක්වාහි දැඩිව ගන්න සුප්පටිනිස්සග්ගි කියන්නේ පහසුවෙන් අතහරින්න පුළුවන්. ඒ විදිහට තමයි ධර්මයේ භාවිතා කරගෙන යන්න ඕන. සමාන අර්ථ වෙන්න පුළුවන් දහම් පදවල. සමහරවිට අපි දැනට අල්ලගෙන ඉන්න අර්ථය වැරදි වෙන්න පුළුවන්. අපි ඒ නිසා බොහොම විරුද්ධමාන කවුරු හරි කරුණු සහිතව කිව්වත් මං එදාට මේක අන්න අතහරිනවා. එතකොට තමයි අපිට අන්න ඉදිරියට දිගින් දිගටම යන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? අපි පරණ මතවලම, පරණ අදහස්වලම දිගින් දිගට යන්න වෙනවා. අතහැර ගන්න විදිහක් නැති වෙනවා. ඉතර ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ දේශනා කළ තියෙන දෙයක් තමයි මේ සොකීය දෘෂ්ටි මතවාද වලටත් බැඳෙන්න වෙයා එපා කියන වගේම තමන්ගේ අවබෝධය පවා අත්හැරීමේ මානසිකත්වයෙන් පාවිච්චි කරන්න කියන මේක කවුරු හරි වැරදි කිව්වොත් හැබැයි කරුණු සහිතව මං එදාට මේකත් අතහරිනවා කියලා. ඒතොර තමයි අපිට වැරදුනත් යම් තැනක අපිට නිවැරදි වෙන්න පුළුවන්. අපි දිෂ්ටිගත වුණොත් මොකද වෙන්නේ? රහතන් වහන්සේ නමක් ඇවිල්ලා බණ කිව්වත් අන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි නිතරම දැනට අල්ලගෙන ඉන්නවා. නමුත් පාවිච්චි සඳහා අල්ලන්න නැතුව බෑනේ නේද? ඒකට කැමැත්තක් තියෙනුනේ, ඒකට ආශාවක් තියෙනු නැතුව කරන්න බෑ. නමුත් අපි ඇතුලෙන් හිත තියාගෙන මේකත් කවුරු හරි වැරදි කිව්වොත් මම එදාට මේකත් අතහැරලා දානවා. ඉතින් ඒ විදිහට අත්හැරීම තමයි බුදු ශාසනයේ සාරය බවට පත් වෙන. අල්ලගත්තොත් මොකද වෙන්නේ? කවදාකවත් ධර්මේවත් අල්ලගත්තොත් සහනය සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එක අතහැරීමේ මානසිකත්වයෙන් අපි ධර්මයේ පවා දිනු කරගෙන යන්න ඕනි. ඒකට අර උපමා කතාවක් තියෙනවා. යාළුවෝ දෙන්නෙක් යනවා මේ මිනිස්සු අතහැරලා ගිය ගම්මානයකට යන්නේ මොනවහරි මිනිස්සු අතහැරලා ගිය බඩු මුට්ටු මේ ගමේ තියෙනවා නම් අපි මොනවහරි අරන් එමු කියලා. ඉතින් දෙන්නා යනකොට හම්බෙනව මොනවද? හනමිටි දෙකක්. ඉතින් යාළුවෝ දෙන්න කතා කරනවා, මේ හනමිටි හරි අමාරුනේ හොයාගන්න, කැලෑවලට යන්න ඕනේ කපන්න, මේ අපිට හනමිටි දෙය දෙන්න අපි දෙන්න ඇරයන් කියලා. ඉතින් හනමිටි දෙක කරගහගෙන යනවා. යනකොට හම්බෙනවා මොනවාද? හන නූල්. ඉතින් ඒක යාළුවෙක් කියනවා, මේ අපි මොකටද මේ හනමිටි ඇරයන්, මේ නූල් තියෙන්නේ. එතකොට අපි දෙන්න නූල් ඇරයන් මේ හනමිටි ටික බිම දාලා. එක්කෙනෙක් කියනවා, මේ ඔයාට ඕන නම් ඇරයන්, මං කොච්චර දුර ඉන්නලද මේ හනමිටි එක නවේ. ඒ නිසා මට නම් මේ කතාරින්න බෑ, ඔයාට ඕන නම් අතහැරලා ඇරයන්ද කිව්වා. ඉතින් මෙහෙම මෙහෙම යනකොට මොකද වෙන්නේ? හන නූල් හම්බුණා. ඕම ඕම ගිහිල්ලා අන්තිමට රත්තරනුත් හම්බුණා. ඉතින් රත්තරන් හම්බෙච්චලා කිව්වා, දැන්වත් ඔය හැම හනමිටිය අතාරින්න, මේ රත්තරන් අපි දෙන්න ඇරයන්. අපි මේ රත්තරන් ගෙන ගියොත් අපිට බොහෝ කල් හිතසුව පිණිස පවතින. ඉතින් අර හරමිටි එක්කෙනා කැමතිුනේ නෑ, මොකද මම මේ හනමිටිය ගොඩක් දුර ඉඳලාගෙන ආවේ නිසා ඔයාට ඕන නම් ඕක ගන්න, මම මේක තමයි අරයන්. ඒ වගේ තමයි මත දරා ගන්නවා කියන්නේ. මත අල්ලගත්තොත්, දෘෂ්ටි අල්ලගත්තොත් ආන්නේ වගේ අන්තිමට ඉතුරු වෙන්නේ මොනවද? හනමිටිය විතරයි. හනමිටිය අරන් ගියාට ගෙදර කාටවත් වැඩක් නැහැ. ඉතින් බුදුරයන් වහන්සේ දේශනා කරනවා, මහණිය රත්තරන් අරන් ගිය මිනිස්යාගේ ඔක්කොම පවුලේ අය ඉතාම සතුටටපත් නැමයි හනමිටිය අරන් ගිය මිනිහට මොකුත් නෑ. ඒ වගේ තමයි මේ දෘෂ්ටි මතවාද කරගහගෙන ගියොත් අපේ පරම්පරාවේ අරේ මේ ගග නැත්තම් මම මේ ඉස්සරම ඉගෙන ගත්ත එකක් කියලා, එතකොට මොකද වෙන්නේ? ඔ හරමිටියක් කරගහගත්තා වගේ තමයි. ඒ නිසා අපි ධර්මයේ අහනකොට, ධර්මයේ පුරුදු පුහුණු කරනකොට අපි බොහොම අන විවෘත මානසිකත්වයක් තියෙන්න ඕනි. අපිට දැන් සමහර දේවල් වැටහෙන්න පුළුවන්, තේරෙන්න පුළුවන්. නමුත් අපි දකින මේ දේ යම් කිසි දවස කරුණු සහිත ඉදුණුත්පත් වුණොත් මං එදාටත් මේක අතාරන. ඒකයි අනාදානක් ගාහි සුප්පටි නිස්සක් ගාහි කියන එක. අනිත් පැත්ත තමයි ආදානක් ගාහි දුප්පටි නිස්සක්. ආදානක් ගාහි කියන්නේ දැඩිවල්ල ගන්නවා, දුප්පටි නිස්සක් කියන්නේ පහසුවෙන් අතෑර ගන්න. හරි අමාරලගත් එකක් ලේසියෙන් අතෑරෙන්නේ නැහැ. ඒ නිසා අපිට වෙන්න ඕනේ මොකද්ද? සන්දිට්ටි සොකුවිය දෘෂ්ටි අපරාමාසි අල්ලගන්නේ නෑ, අනාදානක්කාය දැඩිව අල්ලගන්නේ නෑ, සුප්පටි නිසග්ගි පහසුවෙන් අතාරින්න පුළුවන්. ඉතින් බාගෙට අල්ලන්න හිටියොත් හරි නෑ කිව්වේ ගම අතැල්ල දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි සමහර ධර්මයේ පිළිබඳව අපිට එහෙම තියෙන්න පුළුවන්. එතකොට කවුරු හරි කරුණු සහිතව පහදලා දෙන වෙලාවට අපිට ඒක අතැල්ලා නිවැරදි අර්ථය, නිවැරදි තේරුම, නිවැරදි මතය දියුණු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අපි අත්හැරීම දිනු කරොත් තමයි අපිට සාරේ හරේ කිනක ලැබෙන්නේ. ඒතර බුද්ධ ශාසනේ හරේ තමයි මකද සීරු දේ අත්හැරීම. ඒකයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා කියන්නේ. එතකොට සියලුම දේට යම් ආසාවක් තන්නවත් තින මේ ඔක්කෝම අපි අතහැරලා දාන්න ඕනි. ඉතින් ඒ නිසා ශාසනේ හරය වෙන්නේ මේ අත්හැරීම. එතකොට මේ දේශනාවේදී බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරනවා හැම ධර්මතාවයේ මූලයේ මොකද්ද? එතකොට ඡන්දේ. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. එතකොට අපිට යම් කිසි දෙයකට යම හිතට එනවනම් අපි දකින්න ඕනේ මේක මූලයේ තමයි තාම මම මේ දෙයට කැමති. දැන් සමහරලාට ඔන්න බණ භාවනා කරන කෙනා තාමත් මට මේ සිතිවිලි එනවා. ඒතර අපි දකින්න තාම මුල් ගැලවිලා නැ, උඩින් ගහ කපලා ඒ වුණාට මුල් තියෙන. ඒ නිසා වරින් වර එනවා. ඒකයි සමහර දේවල් වලට උඩින් කැමති නැ, ඒ වුණාට ඒත් එනවා. ඒකයි තාම මේ ලපටි අදහස් තියෙනවා. ලපටි සිතිවිලි තාමත් එනවා. ඒ එන්නේ ඇයි? උඩින් කපල දැම්මට මුල් එහෙමම තියෙනවා. ඉතින් ඒ නිසා මුල ගැලවෙනකන් ඒක නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ තාම ඒකට කැමැත්ත ආසාව තියෙන. එහෙනම් නැති කරන්න අපි තව 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 ඒකේ ආදීනවම බලන්න ඕනේ. ඒම බලලා යම් කිසි දවසක කැමැත්ත මුලින්ම එතකොට තමයි ගැලවෙන්නේ. එතකොට මේ එතකොට කුසලයටත් අකුසලයටත් මූලයේ තමයි කැමැත්ත. ඒ වගේ මේ හටගන්න ධර්මතා පවතින්නේ මොකෙන්ද? මානසිකාරයෙන්. හැම දෙයක්ම හටගන්නේ ස්පර්ශයෙන්. දැන්න තේරෙන තැන තමයි වේදනාව. ප්‍රමුකත්වය දෙන්නේ සමාධියෙන්, ආධිපත්‍යය දරන්නේ නායකත්වය දරන්නේ සිහිය, ඊළඟට උතුම් දේ තමයි ප්‍රඥාව, හරිය තමයි අත්තරීම. ඒකයි විමුක්තිසාරා සබ්බේ ධම්මා. ඉතින් හැම දෙනාටම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ලොකු පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනි. ස්වාක්ඛාතෝ භගවතා ධම්ම භාගිතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට කියලා තිනෙයි. මුල ඉඳලාම අන්න සිද්ධාන්ත හැම එකෙම පටන් ගන්න ඕනි තැනත් කියලා තියෙනවා, ගලවන්න ඕනි මුලත් පෙන්නලා තියෙනවා. ඒ නිසා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ, අපිට මුල මේ ජීවිතේම බස ගන්න පුළුවන්, මුල් ගලවලා දාන්නත් පුළුවන්. ඒ නිසා මේ ජීවිතේම දකින්න පුළුවන් සම්දිට්ඨිකයි, අකාලිකෝ, මේක ඕනම කාලයක අපිට පුළුවන්. ඊළඟට ඒහි පස්සිකෝ, තවත් කෙනෙකුට අපිට මේ මූලයේ පෙන්වන්න පුළුවන්. ඊළඟට පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤුතා, නුවණ ඇති අය තමන්ම මේක පත්‍යස්ස කර ගන්න ඕනි. ඉතින් ඒ නිසා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ඒ විදිහේ පිරිසුදු ලෙස ස්වාක්ඛාත ලෙස උන්වහන්සේගේ ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒ නිසා අපි ලොකු ප්‍රසාදයක්, සතුටක්, ප්‍රීතියක් ඇති වෙන්න ඕනි. ඒ වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට අහන්න ලැබීම අපිට මහා භාග්‍යයක්, වාසනාවක්. කල්ප කෝටි සතසහස්‍රයකින්වත් අපිට මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ධර්මයක් අපිට අහන්න ලැබීමත් මහා සතුටක්, ඒ වගේම අපිට මහා වාසනාවක්, භාග්‍යයක් බවට පත් වෙනවා. ඒ නිසා හැම දිනම ඉතාම සන්තෝෂයට පත් වෙන්න ඕනි. අපිට මේ ජීවිතේ මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණත් අපිට මේ වගේ ධර්මයක් අහලා අපිට කුසල ඡන්දය ඇති කරගන්න ලැබුණා. බුදු කෙනෙකුගේ උන්වහන්සේ අවබෝධ කරගත්තේ නිර්මල ධර්මය අපිට ශ්‍රවණය කරන්න අපිට භාග්‍ය ලැබුණා. එනිසා කවදා හරි මටත් මේ ධර්මයේ අවබෝධ කරගන්න ඕනි කියන කුසල ඡන්දයක් ඇතිවෙනොත් අපිට ඒකම අපිට මේ ශාසනයේ යම් මුලක් දාගත්ත ශාවකයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද දිනේදීත් ඉතාම ශ්‍රද්ධා ගෞරවපත්යෙන් යුතුව ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ සුවපත් කරන්න දේශනා කරපු ඒ වටිනා ධර්මය අපි ශ්‍රවණය කරා. ඒ තුලින් මතුණා උතුම් පුණ්‍ය ධර්මයන් අපි නමින් මිය පරලෝකයේ සිරු ඥාතීන්ට අපි මේ පින් පෙත් අනුමෝදන් කරමු. සිරු ඥාතීන් මේ පින දැක අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලුම දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු. සිරු දෙවියෝ මේ පින දැක අනුමෝදන් වෙලා සැපවත් භාවයට පත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා වූ ඒ උතුම් පුණ්‍ය ධර්මයන් සියලුම ලෝකවාසී සත්වයන්ට අනුමෝදන් කරමු. සියලු සත්වෝ මේ පින දැක අනුමෝදන් වෙලා ජීවිත සුවපත් කරගනිත්වා. ඒ වගේම අද දිනේදීත් අපිට මේ සියලුම බණ භාවනා කටයුතු සිද්ධ කරගන්න සියලු අප උපස්ථාන සිද්ධ කරපු, ඒ වගේම උදව් උපකාර කරපු, ඒ වගේම දානමාන ආදීන් අප උපස්ථාන සිද්ධ කරපු ඒ පින්තුන්ටත්, මේ සඳහා සංවිධානය කටයුතු කරපු සියලු පින්තුන්ටත්, ඒ වගේම අවවාදනු ශාසන අවසර ලබා දුන්නු ඒ අජාම් බ්‍රහ්මවංශ නායක ස්වාමීන් වහන්සේතුමා මහා සංඝරත්නයටත්, දායක සභාවේ පින්වතුන්ටත්, හැම කෙනාටම සිතක් වේවා, සාන්තියක් යහපතක් වේවා, නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. ඒ සියලු දෙනාටම මේ සම්බුද්ධ ශාසනය තුල කුසල ඡන්දය දිනු කරගෙන මේ ජීවිතය ආબોධ කරගන්න, මේ ධර්මය ආબોධ කරගන්න සියලු පහසු වෙන සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි සියලු දෙනාටමත් මේ සිද්ධ කරගත් උදාරතර පුණ්‍ය ධර්මය අනුභව බලෙන්, බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ අනුභව බලෙන් මේ හැම දෙනාටම සිතක් වේවා, සාන්තියක් යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. රජුන්ගෙන්, සරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, වසවිසාදීකින් කිසි මන්ත්‍රාවක් නොවේවා. කායික මානසික සනසිල්ල උදාපත් වේවා. සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දානාදී පින්කම්, සීලාදී ගුණ ධර්ම, සමතිපස්සනා භාවනාවන් දිනු කරගෙන සංසාරයේ දිගින් දිගටම ආයායිම දුක් විඳින්න හේතුන මේ තණ්හාව නැමිතං ඡන්දේ නැමිති මූලයේ සිඳ බිඳ දාන හැම දිනාටම සත්‍ය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියන්ට ඥාතින් පින්. එත්තා. Именно опытник. සිද්ධ කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයානු භා බලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සලා ගැනන්ත උනාාන භාවයෙන් භාව බලයෙන් සැමදනාට මිදිරි දින කීපයත් මේ උතුම් භාවනා කටයු සාර්ථ කරගන්න තුන්වන්ගේ ආශිර්වාද ලැබීවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුකී දීගායුකෝ භව භවත සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. Come on.